එවනම් පින්වතුනි අපි සුපුරුදු පරිද්දෙන් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන් සුගත තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන ඒ වගේම අති දීර්ඝ ගමනක් අපිත් එක්ක මේ සංසාරේ ආයත උත්සාහ කළ බල හරියනකම් කරන්න ඕනේ නේ මොකද පුරුදු වෙන කරන්නේ අති දීර්ඝ ගමනක් අපිත් එක්ක මේ සංසාරේ ආපු මලගේ ඥාතීන් ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයේ දිවි හිමියන් සුරකින දෙවි දේවතාවුන් වහන්සේලා ඒ සිළු දනාම මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරගෙන ඒ වගේම මේ සසර ගමන යනකොට අසත්පුරුෂයන්ගේ ගැන්නුම් බහට ලක් වෙලා ඒ අය අපිට දෙසූ මතිමතාන්තර දරාගෙන රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් බරිත වෙලා ආර්යයන් වහන්සේලාව සම්බුද්ධ ශාසනයේ හඳුනා ගන්නට නොහැකිව සිතුවිලි මාත්‍රයකින් හෝ සිදු කරගත් යම් අපවාද උපවාද තියෙනවා නම් අනේ වයින් අපේ නිවන් මඟ දුෂ්කර වෙලා තියෙනවා පින්වතුනි මේ නිසා අපි ආරිපාද කමා කරගෙන ඒ වගේම දැන් ඉඳන්ම ඔබ කල්පනා කරගන්න මතක් කරගන්න තුන් සිත පහදවාගෙන ඔබ සිදු කරගත්ත පින් අතේ වැඩ එකක් ඇති මොකක් හරි ඔබේ හිතට නැగిලා එන ළඟ ළඟම කරගත්ත බොහොම සතුටින් සිදු කරගත් පින් අතේ වැඩක් මතක් කරගෙන ඒ ප්‍රධාන කොටගත් මේ සසර ගමනේ ඔබ කරගත යම් තාක් පුණ්‍ය ශක්තියක් ඇතනා ආන්ගේ සියල්ලක්ම ඔබ කරා එදී ඇවිදින් ඔබගේ සීල දනාතම මේ සද්ධර්ම අවබෝධය ලබා ගන්නට හේතු මිනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන තියලා අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
හොඳයි තේරුණේ මනං මම දැන් දෙවියන්ට මලගේ ඥාතීන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සීල දනාම හිතින් ඒ සීලම දනා සිහිපත් කරගෙන මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරන්න. ඇවිදින් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරගන්න. මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවා ගන්නට. එයින් නැගෙන පුණ්‍ය ශක්තියෙන් ඒ සීල දනාටම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වෙත්වා කියන මහා මෙත්තා සාගත චේතනාව හිතේ දරාගෙන.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග
සග්ගමොක්ඛදං ධම්මසවනකාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා හොඳයි. ඒ වගේම පින්විතනේ මම මේ කියන ආකාරයට මොහොතක් සිහිපත් කරගන්න. මේ සසරේ ආපු ගමනේ තමන් ගැතෙන් සිදුවේ චාරිකවද කමා කර ගැනීම සඳහා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා පැමිණි ගමනේ සිත කය වචන යන තිදොරින් අදි උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේබුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට පැන හෝ නොදැන වරද හිංගියක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවියත් නම් ඒ උත්තමයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් මාට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කර වැඩවදාරන සේක්වා කියලා සියලු දෙනා මාරිපාද මොහොතක් කමා කරගන්න. ඒ වගේම සියලු දෙනාම තමන් සිදු කරගත්ත පුණ්‍ය කර්මයක් සිහිපත් කරගෙන මහා පැහැදුණු සිතින් යුක්තව ඒ නැගෙනව පුණ්‍ය ශක්තියෙන් මහා පිරිසකට ලෝක සත්‍යයට අපමණ යහපත සිදුවුණු බව සිහිපත් කරගෙන ඒ නැගෙනව ආශිර්වාද බල මහිමෙන් මේ ධම්සපා මණ්ඩපයේ තුලදීම සියලු දෙනාටම දහසක් නයින් ප්‍රතිමන්විත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්ට හේතු වාසනා සකසෙත්වා කියලා අදිෂ්ඨාන තියන් ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටා සිටින යම් පිරිසක් යත්නම් ඒ සියලු දෙනාටම ඉදිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදුකාරයක් දීලා සියලු දෙනාම සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන සූදානම්. වැඩම වැඩ හිඳින අපේ පින්වත් පොඩි ස්වාමීන් වහන්ස සිල්මෑණියන් වහන්ස අනෙක් ඔක්කොම දැන් අපි ගැඹුරෙන් ගැඹුරට යනවා මේ දහම. මේක මහ මුහුදක් කියලා තේරෙයි තව ටිකක් දුර වොම යනකොට. ඒ නිසා තමයි අපි පරිස්සමෙන් යන්නේ. ගිය සතියේ ගුරු හඳුරන් වහන්සේ පොය දවසේ කරපු දේශනාවේ උන්වහන්සේ මතක් කරා ඔබට යම් කාරණාවක් පින්විතනි. ඒක තාමත් මගේ කන්දකේ රැව්පිලි රැව් දෙනවා. උන්වහන්සේ දේශනා කරා මම දැන් ඔබට යමක් පැහැදිලි කර දෙන්නයි යන්නේ. ඒක පැහැදිලි කරලා දුන්නාට පස්සේ ඔබට හිතුනොත් එහෙම බුදු කෙනෙක් කියලා කෙනෙක් නැහැ. එහෙනම් මොකටද අපි මේ මොකද්ද අපි මේ කරන්නේ? කාගේ ශාසනයකද අපි මේ ඉන්නේ? අම්මා තාත්තා කියලා දෙන්නෙක් නැහනේ. කර්ම විපාක කියලා එකක් නැහනේ. ඔන්න ඔය ආකාරයට හිතුනොත් එහෙම මොකද ගුරු අඳුර මතක් කරේ? මං ඒක නෙමෙයි කිව්වේ කියලා. මං ඒක නෙමෙයි කිව්වේ. පින්විතනේ ඔය කියන දේවල් තියනවද නැද්ද කියලා හොයනවට වඩා අපි සත්‍ය හොයාගෙන යන්න. මොකද සමහර අය ওই තැන් වලින් හිර වෙනවා. මොකද අර බල්ලට අහු වෙන මස් කට්ට වගේ හැම වෙලාවෙම මොකක් හරි හපහපින්න තමයි මේ ලෝක සත්‍ය කැමති. හොඳට කටට අහු වෙනවනේ. පළ ප්‍රයෝජනයක් නැති වුණාට කටට අහු වෙනවන් හරියට චුවින්ගම් කනවා වගේ. ඇති වැඩක් තියෙනවා චුවින්ගම් කෑවා. තියෙනවා. මෙලෝ වැඩක් නැහැ. දත් ටික නරක වෙන එක විතරයි වෙන්නේ. ඇඟට ඇති වැඩකුත් නැහැ. සල්ලි තියදන් කරගෙන අන්තිමට වෙච්ච යහපතකුත් නැහැ. කරගත හරියකුත් නැහැ. හපයක් විතරයි ඉතුරු වෙන්නේ. නමුත් ඉතින් ඕක හපහපින්න හරිය කැමති. රසයින්. හැබැයි මෙලෝ වැඩක් නැති වැඩක්. ඒ නිසා ඕක තියනවද නැද්ද කියලා හොය හොයනවට වඩා අපි සත්‍ය හොයාගෙන යන් ඉස්සරහට. මේ සත්‍ය පින්වතනේ දර්ශනයක්. හරිම විද්‍යාත්මකයි. හරිම තර්කානුකූලයි. නැත්තම් කොහොමත් මං වගේ එක්කෙනෙක්ට ඕක හරියන්නේ නැහැ. හැම පැත්තකින්ම ගැලපෙනවා. ඒ වගේම ඔක්කොටමත් වඩා පින්වතනේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නියමායුධයක්. ඒකයි මේ දහම ඔබට වැටහෙනවද නැද්ද කියන එක ඔබ බලන්න ඕනේ එකම එක තැනකින් පින්වතනේ. දැන් ඊයේ අපේ අනගාരികා මහත්මියන්ලා එතුමියන්ලගේ ගුරුවරුන් හම්බෙන්න ආරාමයට නාපු වෙලාවක එයා දහම් සාකච්ඡා කරනවා. කණ්ඩායම් සාකච්ඡා කරන අය අතර. ඉතින් මම නිකමට වැඩිය බලන්න. ඒ වෙලාවට ඉතින් බොහොම අපූර්වයි පින්වතනේ. ජීවිතේ නිකං කාලකන්ණි කරගන්න හිතපු පිරිසක් තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්නවා. තමන්ගේ ජීවිතේට අර්ථයක් ධර්මයක් එකතු කරගන්නවා. ජීවිතේට යහපතක් කරගන්නවා. ඒ වගේම අනෙක් ලෝක සත්‍යයට තමන් අවබෝධ කරගත්තෙන් දුකෙන් නිදහස් කළා. ඒ හිත් සුවයටපත් කිරීම පිණිස එයා මහත් වූ වෙරවීරෙන් උත්සාහ කරනවා. සමහර අය පටන් ගත්ත ගම ටිකක් බයයි. නමුත් සමහරක් අය දැන් බොහොම දක්ෂයි. ඉතින් ඒක තැනකදී මට ඇහුණා එක්තරා මහත්මයෙකුට තවත් කවුරු හරි අහපු ප්‍රශ්නයකට එතුමිය පිළිතුරු සපයන්න එතුමිය ගුරුවරයාත් එක්ක කියලා අහනවා මේ උත්තරේ හරිද කියලා. කවුරු හරි එතුමියගෙන් අහලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහපු නෝන කෙනෙක් වෙන්නේ නැති සමහරට මහත්ෙක් වෙන්නේ නැති මේ අනගාരികා මහත්මියගෙන් අහලා තියෙනවා මම දහම අවබෝධ කරගත්ත අපි තුමු සෝතාපන්නෙක් කියලා. දැන් කවුද මේ කියන්නේ? ඒ අනගාരികා මහත්මියගෙන් ප්‍රශ්නේ අහන කෙනා. අහන කෙනා කියනවා මම සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් කියලා මට විශ්වාසයි. නමුත් අපේ මහත්යයි දරුවයි එහෙම නැහැ. හරිද? එහෙම සාමාන්‍ය වෙන්නේ නේද? අපේ මහත්යයි දරුවයි එහෙම නැහැ. නමුත් මහත්යා කරන කියන දේවල් මගේ අතිනුත් වෙනවනේ. ඒකෙම වෙන්න බෑනේ. උදාහරණයක් ඇරෙට එයා කියනවා සමයි. ඒ කවුරු එක්කෙනා කියනවලු දැන් මං ඔන්න ඇවිදගෙන යනකොට හදිසියක් ආවොත් මොකක් හරි අපිද මොකක් හරි මේසයක් උඩ තියලා වැටෙන්න යනවා. නැත්තම් කවුරු හරි ලිස්සල වැටෙන්න යනවා. දැන් මොකද අපි සාමාන්‍යයෙන් කරන්නේ පින්දින කවුරු හරි ලිස්සල වැටෙන්න යද්දි? ඈ? එහෙම බෑ සෝතාපන්න ආර්ය ශ්‍රාවක. මොනවා බණ හැවෙම නැද්ද? සෝතාපන්න ආර්ය ශ්‍රාවක එහෙම පැනලා අල්ලන්නේ නැන්නේ. ඒ වැටෙන්න දෙනවා. කළ විපාකයක් කියලා හිතා දා ගන්න. එහෙමද? දැන් කරන්ට් එක ගියා ඉස්සෙල්ලා. සෝතාපන්න ආර්ය ශ්‍රාවක කෙනා මොකද කරන්නේ? හ්ම්? නිවි හැටි එන වෙලාවක නේ. බබාතල මොකද ඒක? මාත්‍රයක් බනාලා නැහැ. දැන් ඒ කවුරු හරි ප්‍රශ්නය අහපු මහත්තයෙක්ව නෝනා කෙනෙක් කවුරු හරි පින්තුන කියනවලු. එයා තේරුම් ගන්න තියෙන විදිය. වරදක් නැහැ නේද? තේරුම් ගන්න තියෙන විදියනේ. හැංගෙන එක හැංගෙනවනේ පින්තුනේ. නේද? අවිද්‍යාවෙන් ඉන්නකොට දන්නවද මං අවිද්‍යාවෙන් මේ ඉන්නේ කියලා? එහෙනම් ඉන්නවනේ අවිද්‍යාවෙන්. දැනදැන. නේද? ඒකයි අවිද්‍යාවේ හැටි අවිද්‍යාව බව දන්නේ නැතිකම. ඒකනේ ලොකුම අවිද්‍යාව. ඇත්තටම විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව අවිද්‍යාව විදියට දැනගන්න එක. ඒකට තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාව පහළ වෙනකොට තමයි හරියටම අවිද්‍යාව මොකද්ද කියලා දැනගන්නේ. ඉතින් එතුමිය අහන ප්‍රශ්නේ තමයි ඉතින් මගේ අපේ මහත්යත් කරන වැඩ තියෙනවා ගෙදරදී. අදුපතු ගන්නවා, රෙදි හොදනවා, දැන් ඔක්කොම මහත්යලු කරන්නේ වුණා. ඇයි මේ? සෝතාපන්නනේ. සෝතාපන්න නිසා දැන් ඒවා එයාට එහෙම කරන්න බෑ. ඒ ඇයි ඒ කොහොමද දැන් සමහල්ලාට එයා ගැතින් වෙනවලු. එයාට අමතක වෙන වෙලාවට. එයා සෝතාපන්නයි කියලා. සමහල්ලාට එහෙම වෙනවලු. එහෙම වෙන්නේ කොහොමද කියලා අහනවා. දැන් එතුමිය ඕ එතුමා අහන්නේ ප්‍රශ්නේ කොතන ඉඳන්ද කියලා පොඩ්ඩක් බලන්න තියෙනතනේ. මං සෝතාපන්නයි. හරිද? මං සෝතාපන්නයි. සෝතාපන්න නැති අයත් ඉන්නවා. මාත් එක්කකට ජීවත් වෙන. ඒ අයගේ අතින් වෙන දේවල් වගේක් තියෙනවා. ඒව කොහොමද මගේ අතින් වෙන්නේ? ඔන්න ප්‍රශ්නේ. දැන් එතුමිය ප්‍රශ්නයක් නැහැ. සමහරට ඒගොල්ලෝ සෝතාපන්නයි දන්නේ නැහැ. මොකද අපි දෙගොල්ලන්ටම එකම જાතිය දේවල් වෙනවා කියලා කියන්නේ නැහැ. මම සෝතාපන්න නැහැ. ඒගොල්ලෝ සෝතාපන්නයි තියෙන්නේ. එහෙම හිතෙන්නේ. හරි නැහැ නේ මේ තුන. මේතර ස්පෙෂල් නැහැනේ. එහෙම හිතෙන්නේ. මං නම් සෝතාපන්නයි. අනික් අය සෝතාපන්න නැහැ. එහෙනම් කොහොමද ඒ අය අතින් වෙනේව මගේ අතිනුත් වෙන්නේ? දැන් අහස පොළව ගැටලෙන ප්‍රශ්නයක්. නිඳ යන්නේ නැලු මේ මනුස්සයාට. ඒක මිස සමහර මිනිස්සුන්ට සෝතාපන්න වෙන්න ඕනේ. අනික් අය සෝතාපන්න වෙනවට කැමතිත් නැහැ. එහෙමත් සෝතාපන්න වෙන්නවා. එයාට ඕනේ මම සෝතාපන්න වෙන්න. කවුරු සෝතාපන්න වෙන්න? මම්මා. මේ වෙන් කරගත කෙනෙක් ඉන්නේ අනික ඔක්කොගෙම. ආන් එයා සෝතාපන්න වෙන්න ඕනේ. අනික් අය සෝතාපන්න වෙනවට කැමති නැහැ. සමහර අය කැමති නැහැ අනික් අයට බන පොඩ්ඩක් කියනකට. දැන් අපි දමු කවුරු පිරිසක් එක්කදලා දහම් සාකච්ඡා කරනවා කියලා. ටිකක් ඔබ වගේම හොඳට සමහර සෝතාපන්න ඉන්නවා. එයා වගේම හොඳට ටිකක් තව කෙනෙක් දහම එහෙම කතා කරනවනම් ඒ කියන ප්‍රශ්න එහෙම හොඳට විසඳනවනම් දහමින් ඒකට කැමති නැහැ. මොකද ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් කාට විතරද? සෝතාපන්නයන්ට විතරයි. දැන් කවුද මෙතන ඉන්නේ සෝතාපන්නයා? මං නම් සෝතාපන්නයා. ඒ වගේ අනෙක් අයට දහම් ප්‍රශ්න විසඳන්න එහෙම බෑ. එහෙම වෙන්නේ කොහොමද? උතුම තැන්වල සෝතාපන්නයෝ හිර වෙන්නේ. ඉතින් ආන් ඒ වෙලාවේ පින්වතුනි මං එතුමියට කිව්වේ මොකද දැන් එතුමිය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි අනගාරිකා මහත්මිය උත්සාහ ගන්නවා පැහැදිලි කරන්න. මහත්මිය දැන් කවුරුරේ අදාළ පුද්ගලයාට දැන් හිතන්නකෝ ඔබතුමාගේ හෝ ඔබතුමියගේ මහත්යා හෝ නෝනා ගෙදර අතු ගන්නවා. දැන් ගෙදර අතු ගන්නවා කියලා කියන්නේ මේ සංකාරයක්නේ. දැන් ගුරුහාඳුනගේ බණත් අහනවා. ඇති. ඒකත් පුදුමයි. කොහොම හරි ඒ කාය සංකාරයක්නේ දැන් ඔය අතු ගන්නවා කියලා කියන්නේ. ඒතර ඒ කාය සංකාරය මහත්යාට වෙනකොට තමයි ඔය අතු ගන්නවා කියන එක පේන්න තියෙන්නේ. ඒතර ඒ කාය සංකාරයම ඔබතුමිය ගාව වෙද්දී ඔබතුමියත් අතු ගන්නවා. ඉතින් ඕකේ ප්‍රශ්නයක් නැහැනේ. එතකොට මහත්යා අපි හිතමු ගහක් නගිනවා. ගස් නගිනවා. එතකොට ඒ ගහ නගින වෙලාවේ කම් කාය සංකාරයක් සිද්ධ වෙනවා නම් ආන් ඒ කාය සංකාරය එතන නැතුව මෙතන වුණොත් ඔබතුමියත් ගස් නගිනවා. ඇයි ඒක සෝතාපන්න ඵලයත් එක්ක බද්ධ කරගන්නේ කියලා. දැන් ඔන්න ඔය විදිහට මේ මහත්මිය උත්සාහ කරගෙන ආව පැහැදිලි කරන්නේ. ඉතින් මම ඒ වෙලාවේ ඒක අහන් ඉඳලා ටිකක් වෙලා මම එතුමියට කිව්වා මහත්මිය සෝතාපන්න ඵලය තියෙන කෙනාට කරන්න පුළුවන් දේවල් කියන්න ගියොත් හරි සෝතාපන්න ඵල ලාභියාට කරන්න පුළුවන් දේවල් කියාගෙන ගියොත් ඕක ඉවරයක් වෙන්නේ නැහැ. මන් දේවල් ටිකක් කියන්නම්. ඔබ කියන ආ දැන් ඇති අපි හඳුර ඔතනින් එහාට සෝතාපන්නයට කරන්න බෑ කියලා. සින්දු කියනවා. පුළුවන් බැරි? බත් කනවා. ඇවිදිනවා. නටනවා. දරුවෝ හදනවා. පුළුවන්? දරුවද? බල්බ් එකක් මාරු කරනවා. ඉනිමගක් නගිනවා. ගහක් නගිනවා. ගහ බහිනවා. මල් කඩනවා. බුදුන් වඳිනවා. රෙදි හොදනවා. කසාද බඳිනවා. තව තියෙනවද? දැන් එතකොට ඔහොම පින්විතනේ අපි කියාගෙන 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 ගියොත් සෝතාපන්නයට කරන්න පුළුවන් දේවල් ඉවරක් තියෙද? නැහැ. සෝතාපන්නයට කරන්න පුළුවන් දේවල් ලිස්ට් එකක් කියන්නේ නැතුව සෝතාපන්නයට බැරි දේවල් වල ලිස්ට් එකක් කිව්වනම් ගොඩින් බේර ගන්න පුළුවන් නේ. හරි ලේසි. සෝතාපන්නය අතින් කැමැත්තෙන් දස කුසලයේ වෙන්නේ නැහැ. ඒකයි තර්ක කරන දෙයක් නැහැ පින්වතුනි. කරන්නම දෙයක් නැත්නම් ඒ වුණත් කැමැත්තෙන් සිද්ධ වෙන්නේ නැහැ. කරන්නම දෙයක් නැත්නම් වෙනවා මිසක් අකමැත්තෙන් කවදාකවත් කැමැත්තෙන් සෝතාපන්නේ පව් කරන්නේ නැහැ. දැන් මහත්යාතින් එහෙම වෙනවනම් අපි මං කියව මහත්යා අපි තුමු හරක් මරනවා. බොහොම කැමැත්තෙන්. ඔන්න දැන් ඔබතුමිය ඇහුවොත් එහෙම මේ මහත්යත් කැමැත්තෙන් හරක් මරනවා මමත් කැමැත්තෙන් හරක් මරනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා? එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ ඔබ සෝතාපන්න ඵලයේ පිහිටලා නැහැ. මහත්යා අනික් අයට බැන බැන යනවා. යායිකයාගේ හිත රිදවන්න කේලම් කියන පරුස වචන කියාගෙන ඒ හිත රිදවන චේතනාවෙන්ම අනික් අයව පාත් කරන්න අනික් අයගේ චරිත ඝාතනය කරන්න ඔන්න ඔය විදිහට මහා ද්වේෂ සාගතව කටයුතු කරගෙන යනවා. බොහොම කැමැත්තෙන්. ඒක තමයි එයාගේ කික් එක. සෝතාපන්න එක අතින් ඔහොම වෙන්න බෑ. අනික් අයගේ දේවල් කඩා ගන්නවා. සොරා ගන්නවා. බොහොම කැමැත්තෙන්. මේ ජීවත් වෙන්න බැරි කමකට නෙමෙයි මේ බොහොම කැමැත්තෙන් ඒක කරන්නේ. සෝතාපන්න එක අතින් ඔහොම වෙන්න බෑ. ඔන්න ඔය වගේ දේවල් වෙනවා නම් ඔබ හිතා ගන්න ඔබ සෝතාපන්න ඵලලාභියෙක් නෙමෙයි කියලා. ඒ හැරෙන්න කරන්න පුළුවන් දේවල් ඔක්කොගෙම ලිස්ට් එකක් කියාගෙන ගියොත් ඉන්නේ කවදාකවත් ඕක කියලා ඉවරයක් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ නිසායි මම ඔබට කියන්නේ දෙකටනේ. අපි දැන් මේ දහම් සාගරේ පොඩ පොඩ ඉස්සරහට යනවා. හරි මම මේ බොහොම වැදගත් කාරණාවක් කියන්න අර මුල් කතාව කිව්වේ. මහා සාගරයක් මැදට අපි මේ යන්නේ. ඔබ කවර කවදාක්වත් ඔබට මේ ධහම අවබෝධ වෙලාද තියෙනවද නැද්ද කියන එක මනින්න යන්න එපා පින්වතුනි. කවදාකවත් මනින්න යන්න එපා. ඔබේ අතින් දස කුසලයේ වෙනවද නැද්ද කියන එක හැරුණකොට වෙනත් දේවල් වෙනවා. ඔබේ අතින් වසලකම් වෙනවද නැද්ද කියන එක හැරෙන්න වෙනත් දේවලින් ඕක මනින්න යන්න එපා. මොකද ශාසනය කියන්නේ මොකද්ද කියලා බුදුහාඳුරෙන් අහනකොට පින්දින උන්වහන්සේ මුලින්ම කියන්නේ සබ්බ පාපස්ස අකරණං කියලා. බලන්න කොච්චර සරලයිද? සම්බුද්ධ ශාසනයක් තමන් කරගන්නවා කියලා කියන එකට තියෙන පළවෙනිම සාක්ෂිය මොකද්ද? සබ්බ පාපස්ස අකරණං. මේ පාප කර්මයන් කියන දේවල් වලට තමන්ගේ හිතේ තිබ්බ ලැබියාවක් තිබ්බනම් පෙර දැන් එහෙම ලැබියාවක් හිතට නැගෙන්නේ නැහැ. ධම්මාබෝධය කියලා කියන්නේ පින්වතුනි ඉස්සර සමහරකද වැදගත් මිනිස්සු ගහන්න හිතුණට ගැහුවේ නැහැ. ගහන්නේ නැහැ. හොරකම් කරන්න හිතුණට හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්න හිතුණට පින්වතුනි කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. සමහරට එයි හිතනවා මොන ලැජ්ජ නැති වැඩක්ද මේ? මේක කවුරැයි දැක්කොත් එහෙම? මට දනුවන් ඉඳින්න වෙයි. මට අපාය යන්න වෙයි. ඔන්න ඔය වගේ හිතනවා. ඒ ධම්මාබෝධය නෙමෙයි ඒ. ඒක ධම්මාබෝධය කියන්න බෑ. ඒක දඬුවමට බය ඒ තියෙන. බල්ලෙක් පින්නේ ගෙදර සාලේ මැද්දට ඇවිල්ලා ඌ පහරන්නේ නැහැ මොකද ඌ දන්නවා දඬුවම් දෙනවා කියලා. නේද? ඒක පොල්ලකින් ගහයි. නැත්නම් ජුහ් බල්ලා කියලා ගලක් ගහයි. නැත්නම් පයින් පාරක් දෙයි. ඔන්න ඕකට බය නිසා ඌ ගෙදර සාලේ මැද්දට ඇවිල්ලා ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඌට අවබෝධ වෙලාද? ධම්මාබෝධ වෙලාද? එහෙම කියන්න බෑ. දඬුවමට බය යමක් නොකර ඉන්නවා කියලා කියන්නේ පින්දුනේ ධම්ම අවබෝධය නෙමෙයි. ඔබට ධම්ම අවබෝධ වෙලා තියෙනවද නැද්ද කියලා බලා ගන්න පින්දුනේ. ඔබ බලන්න ඉස්සර කරන්න හිතෙන දේවල් දැන් කරන්න හිතෙන්නේ නැද්ද කියලා. මිසක් කරන්න හිතෙනව නොකර ඉන්නව නෙමෙයි. පැහැදිලිවට පේනව නේද ওই දෙකේ වෙනස? ඉස්සර කේන්ති ගියාම පින්දුනේ අතමිට මෙලවෙනවා ඇති. දැන් ඒක වෙන්නේ නැහැ. ඉස්සර හිතට කේන්තියක් ආවම කාට හරි බැනගෙන 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 යනවා. පස්සේ බනින්න හිතනවා බයින්නේ නැහැ. දැන් මොකද්ද? බනින්න හිතෙන්නේ නැහැ. ස්ටේජ් තුනක් ඔය තියෙන්නේ. එකක් කළු ගතිය, අනෙක එක සුදු ගතිය, අනෙක එක ආර්ය ගතිය. වැරදි කාමසේවනේ යෙදෙන්න හිතුණා, යෙදුණා. කොයි කාලෙද? කළු කාලේ. වැරදි කාමසේවන යෙදෙන්න හිතුණා, යෙදුන්නේ නැහැ. බයට, දඬුවමට බයට, කවුරැයි දකී කියලා බයට, නින්දා පරිභව කරයි කියලා බයට, අපායයි කියලා බයට. ඒ ඔක්කොම ඒ සුදු ගති. කාමේ වරදව හැසිරෙන්න හිතෙන්නේ නැහැ. අන්නාර ගති. ධම්ම අවබෝධය කියලා කියන්නේ පින්දිනේ ඔන්න ඔය තුන්වෙනි එක. ඕක මට පේන්නේ නැහැ ඔබට වෙලා තියෙනවද නැද්ද කියලා. ඇයි? පේන්නේ මොකද? දෙවෙනි එකෙන්ම මට පේන්නේ නැහැ. එහෙමනේ? දෙවෙනි එකෙන්ම මට පේන්නේ නැහැ. ඔබට හිතෙනවා. හැබැයි ඔබ කරන්නේ නැහැ. දැන් මං කොහොමද කියන්නේ ඔබට හිතෙනවද නැද්ද කියලා? කරන්නේ නැත්තම් මට පේන්නේ නැහැ. ඔබට බයින්න. ඒතර බයින්න හිතෙනවා. ඒ නිසා බයිනෝ බයින්න හිතෙනවා. නමුත් බනින්නේ තුන් යන්න බනින්න හිතෙන්නේ. ඔව් දැන් ඔබ බලන්න ඕන ඔබ කොතනද ඉන්නේ කියලා පින්විතරේ. ඇයි මම මේ කාරණාව කියන්නේ හා හා පුරා කියලා? මේ මහා සාගරයේ මැද්දට අඩිය තියන්න 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 පින්විතුනේ ඔබට මේක වැටහෙනවද නැද්ද කියලා බලන්න එපා වෙන කිසිම තැනකින්. නැත්තම් ඔබට මහා අවුල් ජංජාලයක ඔබ පැටලෙයි. හොඳට ඔබට ධර්ම පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියන එකෙන් ඔබ හිතා ගන්න එපා ඔබට ධර්ම අවබෝධලා තියෙනවා කියලා. මොකද පින්විතුනේ මේක තර්කානුකූලයි. තරකයට දාලා ටුස් ගාලා කියන්න පුළුවන්. මේක සයන්ස් එකක්. ඒ නිසා මේක නිසා මේකනවා, එහෙනම් මේකෙන් මේකනවා, එහෙනම් මේකෙන් මේකනවා, මේකෙන් මේකනවා කියලා ගලප 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 කියන්න පුළුවන්. ඒකට හොඳ මොළයක් තිබ්බනම් ඇති. අවබෝධය තියෙන්න ඕනේ ඒකට. ඒ නිසා ඔබ කවුරුත් වෙනතන මේ ධර්ම අවබෝධ වෙලා තියෙනවා කියන එක මයින් යන්න එපා ඔන්න ඔතනේ. තම තමන්ටම මැනගන්න පුළුවන් ක්‍රමයක් මම මේ කියන්නේ. gedara toteedi වැඩබල කරද්දි තමන් රාජකාරී කරන තැන වැඩ කටයුතු කරද්දී දරුවොත් එක්ක ඒකද ඔබ ගත කරන ජීවිතේ පින්විතනේ ඔබට පුදුම අවස්ථාවක් ඔබට ධම අවබෝධ වෙලා තියෙනවද නැද්ද කියලා බලා ගන්න. අපි මේ ඉන්න පරිසරය ඒකට ටිකක් බාධාකාරී. මොකද ඉන්න තරමක් ඉන්නේ සුදු මිනිස්සුනේ. දැන් ඔබත් එක්ක අපි ගනුදෙනු කරා කියලා පින්විතනේ අපිට ලේසියෙන් හොයාගන්න බෑ අපිට මග වෙඩලද කියලා. ඇත්තම මේ කියන්නේ ඔබත් එක්ක කටයුතු කරා කියලා අපිට හිතා ගන්න හරි අමාරුයි. මොකද ඔබ කියන දේ කරන පිරිසක් හිටන් ඉන්න කියොත් හිටන් ඉනවා, වાર્ඩ් ලයින් එකේ වાર્ඩ් ලයින් ඉනවා, කෑ ගහන්න බකෝ කෑ ගහන්නේ නැහැ. කියන දේ කරනවා. එතන කියන දේ කරනකොට පින් අපි කොහොමද දන්නේ අපේ හිත ගැටෙනවද නැද්ද කියලා? පොදුම වැදගත්කමක් තියෙන මේ දහමක් තුල කටයුතු කරගෙන යන සුදු මිනිස්සු ආන් එයාතක ජීවත් වෙනකොට අපිට හරි අමාරුයි තෝරගන්න අපේ මඟ වැඩිලාද කියලා. නමුත් ඔබට ඔබ ජීවත් වෙන පරිසරයේ පින්විතනේ මේ ගිහි ජීවිතය තුළ අනන්තවත් අපරිමාණවත් ඔබට අවස්ථාවල් හම්බෙනවා ඔබ කොතනද ඉන්නේ කියලා බලා ගන්න. ඒවා පාවිච්චි කරන ඔබේ වාසියට. ඉස්සර ඔබට හිතෙන හිතන ලාට ඔබ ටීවී එක දාලා බැලුවා. ෆිල්ම් එකක් බලන්න ඕන කියලා හිතන පොඩ්ඩක් කම්මැලි කියලා හිතන මැච් එක දාගෙන බැලුවා. පස්සේ ඔබට හිතෙනවා. නමුත් ඔබ කල්පනා කරා හරිත් නැහැ නිකන් කාලෙත් නැස්ති වෙනවා එක්ක මම නොකර ඉන්න. ඒ අර දෙවෙනි කාලේ. දැන් හෙවත් ඔබට මේ ධර්ම අවබෝධ වෙනකොට දැන් මම දැන් කිව්වට සමහරට අද මාපු මහත් එක්ක ඕන කෙනෙක් ඉන්න පුළුවන් මෙතන. මේ ඉස්සරහට යන්න යන පින්දින ඔබට ඕක කරන්න තියෙන ඕමනාව හිත ඇතුලෙන් නැති වෙන්න ඕනේ. ඔන්න ඕක බොරුවට රඟපාන්නත් එපා. එතකොට නිකන් ඔබ රැවටෙනවා. පැහැදිලි මං කියන්නේ? දැන් ඔන්න කවුරුරේ බිම් බලාගෙන යනවා. ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඔබ වෙන්න පුළුවන්. බිම් බලාගෙන යනවා. වටපිටාවේ මොන මොන හරි දේවල් වෙනවා. අපි දුමු කවුරුරි ඇහැට කන්ට පේන කෙනෙක් ඇවිල්ලා මොකක් හරි සිද්ධියක් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔබට බලන්න හිතෙනවා. ඉස්සර නම් ඔබ ඇවිද්ද පින්ගදින වටපිට බල බල මොකද්ද වෙන්නේ? කින්ද මන්ද කීකී හොය හොයා ගියේ. පස්සේ ඔබ තේරුම් ගත්තා නෑ එහෙම යන එක හොඳ නෑ බිම් බලාගෙන යන්න ඕනේ කියලා. මොනවා දැන් බිම් බලාගෙන යන්න පටන් ගත්තා. හැබැයි තාම හිතෙනවා බලන්න. තාම හිතෙනවා බලන්න. තව ටික කාලයක් යද්දි පින්ගදින ඔබට හිතෙනවා මොකට බලන්නද? මොකට බලන්නද? බලන්න හිතෙන්නේ. මොකද හිතෙන්නේ නැත්තේ? බලන්න හිතෙන්නේ. ඇස් තියෙනවා. බැලුවොත් පේනවා. ඒත් බලන්න එහෙම විශේෂ උමනාවක් නැහැ. හැබැයි බලන්න කිව්වොත් මම බලන්නේ නැද්ද? එහෙනම් කරන්න හිතෙනවා කරන්නේ නැහැ කියලා කියන්නේ ධම්මාබෝධය නෙමෙයි පින්වතුනි. ධම්මාබෝධය කියලා කියන්නේ තමන්ට කරන්න හිතෙන්න හිතෙන්නේ නැති තත්ත්වයට එන්න ඕන. ඒක තමයි කියන්නේ සංවර සීලය කියලා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මෙතුවක් කාලයක් යමක් කරන්න අදහසක් පහළ වුණා නම් අවිද්‍යාව තෘෂ්ණාව පහ වෙලා යන කල්හි ඒ දේවල් එතනින් එහාට කරන්න හිතෙන්නේ නැහැ. ඒක මැජික් එකක්ද? ලොජික් එකක්. යම් හේතු රාශියක් නිසා යම් ඵලයක් සැකසුණා නම් ඒ හේතු පහ වෙලා යද්දි තවදුරටත් ඒ ඵලය හැදෙන්නේ නැහැ. මැජික් කියන්නේ මේ නෑ. එහෙනම් පින්දින අපි මේ ධහම කතා කරගෙන යද්දි මේ වෙන් කරන්න බෑ. උදාවීම්, වැයවීම්, ජාති කියලා කියන්නේ මේ දුකට, ඔය ආදී වශයෙන් පින්දින දැන් සුද්ධ ශක්තිය, කර්මජ රැහන්, කවදාක සසරටවත් අහපු නැති දේවල් මේ අහන්න පටන් ගන්න තියෙන්නේ නේද? ඔන්න ඔය දේවල් අහන් යද්දි අහන් යද්දි අහන් යද්දි මේක නියම විශ්වවිද්‍යාලයක් වගේ ඔබට හිතේ. ගුරුහාඳුරන් වහන්සේ කියලා කියන්නේ ඇවිදින විශ්වකෝෂයක් වගේ. ධහමේ කොහෙන් ඇහුවත් මගේ අත්දැකීම හැටින් නම් කොහෙන් ඇහුවත් ගලපලා දෙනවා. ඉතින් උන්වහන්සේ දන්න ටික ඔක්කොම මෙතනට ඇවිල්ලා ඔබට දේශනා කරන්න පටන් ගන්න පස්සේ ඔබත් ඒව අහලා දැනගන්නවා. මමත් අහලා දැනගන්නවා. මිසක් මගේ ඥාන ශක්තියට පහල වෙන එකක් නෑ. මං අහලා දැනගන්නවා. එතකොට අහලා දැනගන්න එක පින්වතුනි මම හිතාගත්තොත් වැරදි මට අවබෝධ වුණා කියලා. ඉතින් අහලානේ දැනගත්තේ. ඒකයි මම චෙක් කරගන්න නැහැ මට මේ ධහම දෙසන්න පුළුවන් හැකියාවෙන්වත් පින්වතුනි මට ධහම අවබෝධලා තියෙනවා කියලා. එහෙනම් මං කියන්නේ ඔබට මෙහෙම ධහම දෙසන්න පුළුවන්. මෙහෙම මෙහෙම උදාහරණ දෙන්න පුළුවන්. මෙහෙම මෙහෙම ගලපන්න පුළුවන්. ඔය එකකින්වත් පින්වතුනි මම මගේ ධහම අවබෝධය බලාගන්නේ නැහැ. මම බලන්නේ ඔබට පේන්නේ නැති කොටසක්. ඒ නිසා මම බිම් බලාගෙන වැඩියා කියලා ඔබට කියන්න බැරි කොටසක් පිළිගන්න මම පරීක්ෂා කරනවා මගේ හිත ඇතුළේ. ඉස්සර කරන්න හිතෙන දේවල් දැන් කරන්න හිතෙන්නේ නැද්ද කියලා. ඉස්සර බලන්න හිතෙන දේවල් දැන් බලන්න හිතෙන්නේ නැද්ද කියලා මිසක් බලන්නේ නැද්ද කියලත් නෙමෙයි. නේද? ඉස්සර ඉල්ලපු දේවල් දැන් ඉල්ලන්න හිතෙන්නේ නැද්ද කියලා මිසක් ඉල්ලන්න හිතනෝ ඉල්ලන්නේ නැහැ. ඒකද? ඒක නෙමෙයි. ඔන්න ඔයතනින් තමයි පින්දින අපි හැමෝම මේක හරියට ගන්න ඕනේ. එනනම් මේ මෙච්චර ගැඹුරු ධහමක් අපි කතා කරනකොට මම මේ ඔබට නැවත නැවතත් මතක් කරන්න පින්දිනේ කවුරුත් රැවටෙන්න යන්න එපා. මොකද දැන් ඔබ මේ අහගන්න මේ ඊළඟ සති කීපෙතුළු බහගන්න ටික පින්දින ඔබත් එක්ක සමහරට මෙහෙට යන්නේ නැති පිරිසක් ඔබත් එක්ක ධහම් සාකච්ඡා කර වැටෙනොත් එහෙම ඒගොල්ලෝ හිතයි ඔබ බුදු වෙලා කියලා. ඔබ දන්න ධර්මස්කන්ධයේ ධර්ම දෙහිතල බලන විදිහ නවුරු දෙකමාරක් විතර තිස්සේ අපි අල තැඹුවා නෙමෙයිනේ. ගුරු සාමින් වහන්සේ අපිට ධහම දෙසුවා. අපි ධහම සාකච්ඡා කරා. ඊළඟ අපිට එන ගැටළු ආයි උන්වහන්සේ ගාවට අරන් වැඩියා. උන්වහන්සේ ආයේ ඒව විග්‍රහ කරලා දුන්නා. මේක පුදුම පින්දනේ ධහම් වරුසාවක් ඇස්සෙව්වා. ඉතින් ඔන්න ඔය ගත්ත ධහම් කඳ ඔබට දෙසන්න පටන් ගත්තාම ආයේ තෙරක් නැතුව කෙලවරක් නැතුව පින්දනේ උන්නාසේ දෙසාගෙන 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 යයි. ඒව ඔබටත් හොඳ ධාරණ ශක්තියක් තියෙනවා නම් හොඳට දරාගනි. ඊට පස්සේ ඔබ සාකච්ඡාවකට යද්දී සමහර ගෙදර ඇත් එක්ක පොඩ්ඩක් ධම් සාකච්ඡාව කරද්දී ඔබට හිතෙන්න පටන් ගන්න පුළුවන් මට දැන් අවබෝධයි කියලා. ඔතනින් ගන්න එපා. ඒකෙන් කියන්නේ ඔබට එහෙම දෙසන්න පුළුවන් කියලා කියන්නේ අවබෝධ නැහැ කියලා. අවබෝධයි අවබෝධයිද නැද්ද කියන එක ඔතනින් ගන්න එපා කියලායි මම කියන්නේ. කොතනින්ද ගන්න ඕනේ? ආන්න හරි. තමන්ගේ හිත ඇතුලෙන් තව කෙනෙක්ට හිංගි හිංසා කරන්න හිතෙන්නේ නැද්ද? හිතෙනව කරන්නේ නැහැ නෙමෙයි. හිතෙන් නැද්ද? හිතෙන් නැත්තම් අන්න ඔබට ධර්ම අවබෝධ වෙලා තියෙනවා කියලා. ඔබ හිතාගත්තට කමක් නැහැ ඒ තරමට. පැහැදිලිද? හොඳයි. දැන් අපි කතා කරන් යන් ගුරු හඳුනන වංශයේ පසුගිය වෙසක් සමය වෙසක් නෙමෙයි පොය දවසේ කරපු දේශනාවේ කරුණ කීපයක් මට ඕනේ ඒවා නැවත ඔබට මතක් කරලා දීලා අද දහවල් දේශනාවට ඔබව හොඳ සූදානමකින් තියන්න. මුලින්ම උන්වහන්සේ දේශනාවේ අර ආත්ම අනාත්ම කතාවක් කිව්වා ඔබට මතකද? බමුණු වාදයක් තියෙනවා කියලා. ආත්මයි අනාත්මයි කියලා. ඔබට මතක ඇති පින්වතුනි ගුරුහාමුදුරන් වහන්සේ දේශනා කරා මේ ආත්මය කියලා එකක් ඔය හදාගත් එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒක අමතක කරලා දාන්න. ඒක තියෙන එකක් නෙමෙයි කියලා. ඒක නැති එකක් කියලා. මතකද? උන්වහන්සේ දේශනා කරා. ඊට පස්සේ උන්වහන්සේ මෙහෙම දේශුවා. එදා ඒ බමුණු ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහපු වෙලාවේ ස්වාමීනි ආත්මයක් තියෙනවද? බුදුහාමුදුර ඒකට උත්තරයක් දෙනවා. මං එහෙම කියන්නේ නැහැ. ස්වාමීනි ආත්මයක් නැද්ද? බුදුහාමුදුර දේශනා කරනවා මං එහෙම කියන්නේ නැහැ. ස්වාමීනි එතකොට ආත්මයක් ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද? මං එහෙම කියන්නේත් නැහැ. මතකද? ඒ යකාගේ කතාවක් නේ පින්වතුනි. නේද? මහ යසස් සත්තාගේ කතාව ඔය. මේක කිව්ව යකායි කතාවක්. මහ යසස් සත්තාගේ කතාව තමයි. හැබැයි ගුරුහාමුදුර දේශනාවේ කියනවා ආත්මය කියලා එකක් නැහැ ඒක අල්ලලා දාන්න කියලා. හැබැයි ඒත් එකම උන්වහන්සේ කියනවා බුදුහාමුදුරන් ඇහුවාම ඔබ වහන්සේ ආත්මයක් නැහැ කියලා කියනවාද කියලා. බුදුහාමුදුර කියනවලු මං එහෙම කියන්නේ නැහැ කියලා. ඕකබ මෙන්න මෙහෙම තේරුම් ගන්න පිසි. මොකද නැත්තම් ඔතන පොඩි පටලැවිල්ලක් ඔබට එන්න පුළුවන්. දැන් ගුරුහාඳුරෝ කියනවා මායිත් මේ කාරණා මතක් කරලා පෙන්නන්නේ. ගුරුහාඳුරෝ දේශනා කරනවා ආත්මයක් කියලා එකක් නැහැ. ඒක බමුණු හදාගත්ත එකක් විතරයි. ඒ නිසා ඒක පැත්තකින් දාන්න. ඒක අල්ලලා දාන්න. හැබැයි බුදුහාඳුරෙන් ඇහුවම ඔබ වහන්සේ ආත්මයක් නැහැ කියලා කියනවද කියලා බුදුහාඳුරෝ කියනවා පැහැදිලිවම මං එහෙම කියන්නේ නැහැ කියලා. මිසක් ඕක අල්ලලා දාන්න කියලා කිව්වේ නැහැ. ඇයි කියන ප්‍රශ්නේ ඔබට සමහරක් විතර ආව ඇති. මොකද මේ දේශනාව මං අහන ලාට මට හිතුණා ඔබට හිතුණා ඇති කියලා. ඒ නිසා මං ගුරුහාඳුරෙන් ඇහුවාට පස්සේ ඒක තව මෙන්න මෙහෙම පැහැදිලි කරලා දුන්නොත් වටී කියලා උන්වහන්සේත් මට මතක් කරා. ඒ තමයි පින්වතුනේ. දැන් අපි උදාහරණයක් ගමු. මෙතන මනුස්සෙක් ඉන්නවද? මේ මගේ වම් අත පැත්තේ මනුස්සෙක් ඉන්නවද? නැහැ. මෙතන මගේ වම් අත පැත්තේ මනුස්සෙක් නැති නිසා මම හොඳට අහගන්න පින්වතුනි. මෙතන මනුස්සෙක් නැති නිසා මම කවදාවත් ඔබට දේශනා කරයිද මෙතන නැති මනුස්සයා ගැන දේශනා කරයිද? ඉතින් මොකද්ද නිමිත්ත දේශනා කරන්න? දේශනා කරන්න හේතුවක් නැහැනේ. නැති දේ ගැන මොකට දේශනා කරන්නේ? ඔන්න මට කියන්න පුළුවන් මෙතන මයික් එකක් තියෙනවා. වැඩ කරන්නේ නැති. හරි මෙතන මයික් එකක් තියෙනවා. දැන් මයික් එකක් නැහැ. ඔන්න ඕක නම් මට කියන්න පුළුවන්. ඇයි තිබ්බ එකක් දැන් නැහනේ? හරිද? ඔන්න දැන් තියෙනවා. දැන් නැහැ. එතකොට මගේ මම දේශනාවක් කරනවා නම් පින් යම් දවසක ඔබට ඔන්න ওই කිටික නම් කියන්න පුළුවන්. එතකොට ඔබට ඇවිල්ලා අහන්න පුළුවන් ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරනද මයික් එකක් තියෙනවා කියලා. ඔව් ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව කොයි තැනක හරි කිව්වද දැන් මයික් එක නැහැ කියලා. ඔව් කොයි වෙලාවේද කිව්වේ ඒක? මයික් එක නැති වෙලාවේ. හැබැයි මගේ දේශනාවේ කොයි වෙලාවේද පින්වතුනි මෙන්න මෙතන නැති මනුස්සයා ගැන මම කතා කරන්නේ. කොයි වෙලාවේ? එහෙම එකක් එන්න විදිහක් නැහැ දේශනාවේ. එහෙම එකක් එන්න විදියක් නැහැ මගේ දේශනාවේ. බමුණු හදාගත් එකක් තියෙනවා මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒක බුදුහාමුදුරු දේශනාවෙන් අහගත් එකක්ද? නෑ නෑ. ඒ අයම හදාගත් එකක්. එහෙම හදාගත්ත ඒ මිනිස්සයා මෙතන ඉන්නවද නැද්ද කියලා ඇවිල්ලා බුදුහාඳුරගෙන් අහනවා. බුදුහාඳුරගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරනවද මෙතන මිනිස්සෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ බුදුහාඳුර කියනවා, මං කවදාකවත් එහෙම දේශනා කළා නෑ. මගේ දේශනාව එහෙම නෑ. ඊට පස්සේ අහනවා, ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ දේශනා කරනවද මෙතන මිනිස්සෙක් නැහැ කියලා. එහෙම එකක් දේශනා කරන්න මොකටද? නේද, අපි කවදාකවත් කතා කළා නැහැ මෙතන නැති මිනිස්සයා ගැන. මොකද ඔබ කවදාකවත් ඇවිල්ලා ඇහුවේ නැහැ මෙතන මිනිස්සෙක් ඉන්නවද නැද්ද කියලා. එහෙනම් අතීතේ අද පටන් අද නම් ඔබ ওই ප්‍රශ්නේ අහන්නේ මෙතන මිනිස්සෙක් ඉන්නවද නැද්ද කියලා. පින්වදනි, මීට කලින් කවර කවදාක්වත් මට කියන්න හේතුවක් තිබ්බද මෙතන මිනිස්සෙක් නැහැ කියලා? හේතුවක් තිබ්බද? නැහැ. මොකද ඒක කවදාකවත් මාතෘකාවක් උනේ නැහැනේ අපේ සාකච්ඡාවට. නැති දේවල් ගැන මම කියන්න නෙමෙයිනේ මේ ලෝකෙට ආවේ. නේද? ආන් ඒ නිසා බුදුහාඳුරෙන් අහද්දී, ස්වාමීනි ඔබ වහන්සේ මේ ආත්මය නැහැ කියලා දේශනා කරනවාද කියලා. ඉතින් බුදුහාඳුරු කල්පනා කරලා බලනවද? ඈ මං කවදාකවත් එහෙම එකක් දේශනා කළා නැහැ. ඇයි කවදාකවත් එහෙම එකක් දේශනා කළා නැත්තේ? ඉතින් නැති ඒවා ගැන මොකටද දේශනා කරන්නේ? නැති එකක් නැහැ කියලා දේශනා කරන්න ඕනේ. දේහනා ඉතින් දේශනා ත්‍රිපිටකේ කවදාකවත් ඉවර කරන්න හම් වෙන්නේ නැතිව දේශනා කරන්න ගියොත් එහෙම. නේද? මෙතන මිනිස්සෙක් නැහැ, අලියෙක් නැහැ, කොටියෙක් නැහැ, හරකෙක් නැහැ, ඌරෙක් නැහැ, බල්ලෙක් නැහැ, වඳුරෙක් නැහැ. අපි නැති ඒවා කී කී හිටියොත් එහෙම. මේ මම වෙන මෙතන. මෙතන අලියෙක් නැහැ, කොටියෙක් නැහැ, වඳුරෙක් නැහැ, ඌරෙක් නැහැ, හරකෙක් නැහැ, බල්ලෙක් නැහැ. අපි දැන් චුට්ටක් මෙහෙටෙන් බලන්න. දැන් මෙතනත් අලියෙක් නැහැ, හරකෙක් නැහැ, ඌරෙක් නැහැ, බල්ලෙක් නැහැ. චුට්ටක් මෙහෙටෙන් බලන්න. දැන් මෙතනත් අලියෙක් නැහැ, හරකෙක් නැහැ, ඌරෙක් නැහැ, මිනිස්සෙක් නැහැ, බූරුවෙක් නැහැ. කවදද කියලා ඉවර කරන්නේ නැති දේවල්? නැති දේවල් කියලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා බුදුහාඳුරෝ නැති දේවල් ගැන කතා කර කර හිටියේ නැහැ. කවදාකවත් බුදුහාඳුරෝ නැති දේවල් ගැන කියන්න නෙමෙයි මේ ලෝකෙට පහළ වුණේ. අර බමුණෝ ගිහිල්ලා පින්දුනේ ඒ අයම හදාගත්ත එකක්. මෙතුවක් කාලයක් බුදුහාඳුරෝ එහෙම එකක් දේශනා කරලා නැහැ. ඒ අයම හදාගත්ත එක, ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙම එකක් නැහැ කියලා දේශනා කරලා තියනවාද? ඉතින් බමුණෝ දැන්නේ උඹයි ලෝක අහන්නේ මගේ. මීට කලින් කවදාකවත් එහෙම එකක් නැහැ කියලා දේශනා කරන්නවත් හේතුවක් තිබ්බේ නැහැ. මොකද එහෙම එකක් කියනවා කියලා මම දේශනා කරෙත් නැහැ. එහෙනම් එහෙම එකක් නැහැ කියලා දේශනා කරන්නත් හේතුවක් නැහැ. දැන් පැහැදිලිද ඒ කාරණා? දැන් ඒකයි ගුරුහාඳුර ඔබට දේශනාව ආරම්භෙදිම කියන්න පින්දුනේ මේ ඔය ආත්මය කියලා එකක් නැහැ කියලා. ඒක බුදුහාඳුරගේ දේශනාව නෙමෙයි. තේරෙනවද වෙනස? පැහැදිලිද ඔබට මම මේ කියන කාරණාව? බුදුහාඳුරගේ දේශනාවේ ආත්මයක් නැහැ කිය කී ඉඳලා නැහැ පින්වතුනි උන්වහන්සේ. මොකද නැති දේවල් ගැන කියන්න ගියා නම් උන්වහන්සේ ආත්මයක් නැහැ කියලා විතරක් නෙමෙයි කියන්න ඕනේ. එහෙනම් කොච්චර දේවල් නැහැ කියන්න ඕනද? හ්ම්, අන්තට්ටුවක් තියෙන මිනිස්සු නැහැ. ඉතින් එහෙමත් කියන්න එපැයි. නේද? ඒකයි නැති දේවල් ගැන කී කියන්නේ නෙමෙයි බුදුහාඳුර මේ ලෝකෙට පහළ වෙන්නේ. මොකක් දේශනා කරන්නද? ඇත්තට මොනවද තියෙන්නේ කියලා දේශනා කරන්නේ. ඇත්තට මොනවද තියෙන්නේ කියලා දේශනා කරන්නේ. එහෙනම් ඔන්න ඔතනින් පින්දුන ඔබ තේරුම් ගන්න. ඇයි මේ අනාත්මයි කියලා කියන එක බුදුහාඳුරන්ගේ දේශනාවක ඔබ හොයන්න මහන්සි ගන්න එපා. නමුත් අද ඒ වමුණු මතේ දරාගත්ත ඉරිස් ආත්මයක් තියෙනවා 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 කිව්වට පස්සේ අද සමහරකට පෙන්නේ මේ බුදුදහමේ නාමයෙන් ආත්මයක් නැහැ ආත්මයක් නැහැ ආත්මයක් නැහැ කිය කි කියන සිද්ධ වෙලා තියෙන ඇති. එහෙම වෙන්නේ නැති. නව බුදුහාඳුරගේ ධර්මයේ ආත්මයක් තියෙනවද නැද්ද කියන එක ගැන නෙමෙයි කතා කරන්නේ. උන්වහන්සේ කතා කරන්නේ තියෙන්නේ මොකද්ද කියලා. ඒකයි එදා මම ඔබට කිව්වේ. ධම්මසප්පයතුම් සූත්‍ර දේශනාවෙ පින්වතුනි බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත ගත්තට පස්සේ කරන පරවෙනි දේශනාවේ උන්වහන්සේ දේශනා කරන ඇත්තටම තියෙන්නේ මොනවාද කියලා. ඉදං දුක්ඛං උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී. මොන් දැක්ක ඇත්තටම තියෙන්නේ මොකද්ද කියලා? මොකද්ද ඇත්තටම තියෙන්නේ? මොකද ඇත්තටම තියෙන්නේ? දුක්ඛ. ඇත්තටම තියෙන්නේ දුක්ඛ. ඔය දුක්ඛ කියන එකට ඔය එන හැඟීමට පින්නේ එක 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 දේවල් දා ගන්නවා. කට්ටේ කියන ආත්මය කියලා. මම බුදුහාඳුර එහෙම එකක් දේශනා කරලා නැහැ මේක ආත්මය කියලා. එහෙනම් ආත්මය නෙමෙයි කියලා දේශනා කරන්නත් උන්වහන්සේට හේතුවක් නැහැ. අන්න ඔය කොටස උන්වහන්සේ මුලින්ම පැහැදිලි කරා දේශනාවේ. ඊළඟට උන්වහන්සේ කතා කරා පින්නේ මේ වෙන් කර ගැනීම ගැන. මතකද? දැන් මේ වෙන් කර ගැනීම කියන එක අපි හරියටම තේරුම් ගන්න ඕනේ. මොකද ඕකත් වරදවල්ලා ගත්තොත් එතනේ ආයෙත් ලෝකමාරූප වෙටෙන්න පුළුවන්. අර ගුරුහන්තුරු පෙන්වේ මේ දෙක පෙන්නලා. දැන් මේ ඩස්ටර් එකයි පෑනයි නැද්ද කියලා. දැන් මේ දෙක වෙන් වෙලා නැද්ද? නේ. මේ වෙන් වෙලා තියෙනවා. නැත්නම් මම ඩස්ටර් එක ගෙන කිව්වා මේ දෙකෙන් ඕන එකක් ගෙනල්ලා හරියන්නේ. වෙන් වෙලා නැහැ නේ අපිට. හරිද? එහෙම හරියන්නේ නැහැ. එහෙනම් පෑන කියන කිව්වොත් පෑන ගේනවා, ඩස්ටර් එක ගෙන කිව්වොත් ඩස්ටර් එක ගේනවා. එහෙනම් වෙන් වෙලා නැද්ද? වෙන් වෙලා නැද්ද? මේ තියෙන්නේ. එහෙනම් වෙන් වෙලා නැහැ කියන්නේ. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් ඔබට ඔක පැහැදිලි කරලා දෙන්න උදව් කරන්න. අපිට වැඩක් කරලා බලමු. දැන් බලන්න. මේ පාර වයින් වීදුරුත් දිනනවා. ඊළඟට මොනා කරයි දන්නේ නැහැ නඳුරු. මම්ම කරන්නේ ඔබ මේ වයින් බොන්න භාවිතා කරාට. ඈ? මම්ම කරන්නේ දෙයකට. මේවා වයින් වීදුරු නෙමෙයි. මේවා මොන වීදුරුද? මේ වතුර බොන වීදුරු මේවා. ඔබ මොනාට භාවිතා කරනද මම කොහොමද දන්නේ? දැන් ඔබට පේනවද මේ වීදුරු දෙක? පිටිපස්සෙම මට මන් දන්නේ නැහැ පේනවද කියලා. ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේත් නැහැ. එක වීදුරුවක තියෙනවා නිකන් වතුර. කොහොමද මේ වගේ ෆොටෝ එකක් දැම්මොත් නේ? ඈ? මොන ෂොක්නේ? මේ ෆොටෝ එකක් දැම්මොත්? ආන ස්ටියර්ස් කියලා දායි පැත්තක. මේක තියෙනවා වතුර. මේක තියෙනවා මොනවා මේ? ආ මොනන්? හරි මේ තියෙනවා අයිස්. හරි? එකක තියෙනවා ඇල් වතුර, අනික එකේ තියෙනවා අයිස්. මේකට මොකක් කරාමද මේක වෙන්නේ? හ්ම් ෆ්‍රිජ් එක දැම්මම ඒ කියන්නේ පින්වතුනි ෆ්‍රිජ් එකේ දාන දැම්මට පස්සේ මේ ටික මේ මෙන්න මේ කිවින විදුර ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ ෆ්‍රිජ් එකේ ඇතුලේ ඉන්නව නේද භූතයෙක් අයිස් භූතයා ඈ ඒ භූතයා හීන්තර ඇවිල්ලා ඈ බෝතලයක් අරගෙන මේ ටික ඔක්කොම මේකට හලාගෙන එයා ගාව තියෙන අයිස් එයා අයිස් ටික අරගෙන අපි කවුරුත් බලන්නේ නැති වෙලාවට ටක් ගාලා විදුරට දාලා යනවා ඒක නේද කරන්නේ එහෙනම් මොකද කරන්නේ දැන් විද්‍යාව දන්නේ නැහැ පොඩ්ඩක් හිතන්න පටන් ගන්න බලන්න. හ්ම් මේකේ තියෙනවා පින්නේ යම් ශක්තියක් ගැබ්බෙලා. නේද? මේ ජලාණු අතර තියෙනවා යම් ශක්තියක් ගැබ්බෙලා. ඒ ශක්තිය නිසා තමයි පින්නතුනේ මේ ජලාණු ඔන්න ඔහම තියෙන්නේ. ඈතින් ඈත. ඈතින් ඈත තියෙනවා ජලාණු. ඒකට හේතුව මේ අතර ශක්තිය තියෙනවා. මේ කෙටි ඉරි ශක්තිය කියලා හිතමුකෝ. හරි, මේ ඉරි වලින් ඇඳලා පෙන්වන්න බෑ ශක්තිය. අපි එහෙම හිතමුකෝ දැන් මේක තේරුම් ගන්න පහසුවට. මම ශක්තිය අඳින්නම්කෝ. හරි, ওই ශක්තිය. ඊට පස්සේ අපි ෆ්‍රිජ් එකට දැම්මම පස්සේ ෆ්‍රිජ් එකේ වෙන්නේ මොකද්ද වෙන්නේ? මේ ශක්තිය උරා ගන්නවා. මොකේ ශක්තියද? මේ ජලාණු අතර තියෙන ශක්තිය උරා ගන්නවා. මේ ශක්තිය වලින් තමයි අපි මේව ඈඩ් කරලා තියාගෙන ඉන්නේ. ඇත්තටම වතුර ගොඩක් රසණය කියලා කියන්නේ දැන් ඔබ අත දැම්මම අත පිච්චෙන්නේ. ඔබ දැන් මේ හොඳයි තේරුම් ගන්න මේ කොහොමද මේ සංසිද්ධිය වෙන්නේ කියලා තේරුම් ගන්න. මේ අන්තිමනේ අපි මේ දහම අවබෝධ කරගන්න මේවා පාවිච්චි කරලා වරදක් නැහැ. විද්‍යාව පාවිච්චි කරලා කමක් නැහැ බින ඇත්තටම විද්‍යාව පහළ වෙන. අනිත් පැත්තේ නිකන් විද්‍යාව දැනගෙන හිටිය කියලා මෙලෝ වැඩක් නැහැ. පාසෙන් ජීවත් වෙන්න පුළුවන් ඉතින්. නොකරපු දෙයක් ඇයි ජීවත් වෙනවා කියන එක සසරේ. මේ ශක්තිය දැන් ඔය ඔබ උණු වතුරයකට අත දැම්මහම පිච්චෙනව නේද? ඔබ දන්නවද ඇත්තට මොකද වෙන්නේ කියලා? ඒ කියන්නේ පුච්චන්න පුළුවන් කමක් පින් උතුර මේ වතුර අණු වලට නැහැ. ඔය වෙන්නේ මේවා අතිශය වේගයෙන් චලනය වෙනවා. ඒකට ඒක තියෙන ශක්තිය නිසා. මේ ජලාණු අතිශය වේගයෙන් චලනය වෙනවා. අපි දැන් නිකන් සාමාන්‍ය ලෝක මෙහෙම කියලා. රත් කරාට පස්සේ බොහොම වේගෙන් චලනය වෙනවා. ආන් ඒ චලනය වෙනකොට පින් නැවිලා ඔබේ අතේ වදිනවා. මොකද අත පිච්චෙනවා කියලා කියන්නේ. අතේ වදිනකොට වෙන්නේ මේ අතේ තියෙන සෛලවලක් තියෙනවනේ පින්වතුනි අණු. එක එක જાති අණු. ආන් ඒවට වදිනවා. ඒවත් එක වැදුනාට පස්සේ ඒව විස්ථාපනය වෙනවා. අන්න ඒක තමයි ඔබ අත ගත්තට පස්සේ තේන්නේ පිච්චිලා කියලා. එන එළිය හැම තියෙන්නේ. හැමේ සෛල තියෙන්නේ. ඒ වගේම මැරිච්ච සෛල තියෙනවා. අතුරට ගියම ජීවි සෛල තියෙනවා. මේ වේගෙන් ජලාණු චලනය වෙද්දී ඒ වගිල්ල අතේ තියෙන සෛලවල හැපිලා ඒව අහකට විසිකෙනවා. අන්න එතකොට තමයි පේන්නේ මේ අත තුවාල වෙනවා නැත්නම් පිච්චෙනවා කියලා ඔබ කියන්නේ. හැම ගිහිල්ලා කියලා කියන්නේ අන්න එතකොට. හරිද? ඒ කියන්නේ පේන්නේ මෙන්න මේ චලනය වීම උදෙසා අපි ශක්තිය දෙනකොට ඒ ශක්තිය මේ ජලාණු විසින් උරා ගන්නවා. එහෙනම් කූල් කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ශක්තිය ඉවතට. හරිද? මේ ශක්තිය ඉවතට යනවා කූල් කරද්දී. ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ? මේ ඈතින් ඈත තිබ්බ ජලාණු මොකක් වෙන්න පටන් ගන්නවා? ලං වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන තිබ්බ මේ ව්‍යුහය වෙනස් වෙන්න පටන් ගන්නවා මෙන්න මෙහෙම. මේ මෙතන තිබ්බ එකම කූල් කරාම මෙන්න මේක බවට පත් වුණා. මොකද්ද වෙනස? ශක්තිය උරා ගත්තා. හරිද? අන්න ඒක තමයි පිටිපස්සේ ෆ්‍රිජ් එකකින් යන්නේ වතුර විදිහට. ඒක ඇතුලේ තිබ්බ මේකේ තිබ්බ තාපය නැත්තම් මේකේ තිබ්බ ශක්තිය උරාගෙන අර වතුර එළියට පිට කර කර යවනවා. නම් මේ බොහොම සරලව කියන්නේ ඒ යාන්ත්‍රණය. හරි? නැවත ඕක තමයි සරලව ගත්තොත් සිද්ධ වෙන්නේ. දැන් ඔබට පේනවා පින්වතුනි මේ තියෙන්නේ මෙන්න මෙහෙම කරපු එකක්. මේ තියෙන්නේ මෙන්න මේ தත්ත්වය. හරිද? දැන් ගුරුහාඳුර ඔබට දේශනා කරනවා දේවල් වෙන් කරගන්න බෑ කියලා. මේ මොනවාද? අයිස්. මේ මොනවාද? වතුර. දැන් ඔය ෂෝක් එකට වෙන් කළා කිව්වේ එහෙනම්. කිසිම ප්‍රශ්නයක් නැතු. වෙන් කරන්න බෑ කියන අය වතුර ඔබ ලස්සනට වෙන් කළා කිව්වනේ නේද? මේක අයිස්ලු මේක වතුරලු. හ්ම්? කිව්ව නේද? අපි දැන් මෙන්න මේ වතුර එක මේකට හලමු. කොහොමද මෙහෙම ෆොටෝ එකක් දැම්මෝ? උන්නහසට එකයි තව එකිනෙට තව එකයි. දැන් මම මේකට හලන්නයි යන්නේ. හරිද? බලමු හලා ගන්න එතකොට හලන්න පුළුවන්ද කියලා. එල්ල අපි ඔන්න ටිකක් තියමු බලන්න කියලා. දැන් මොකද වෙන්නේ? අයිස් කැටේ දිය වෙනවා. මෙන්න මේ තිබ්බ தත්වෙන් මේ தත්වෙට එනවා. හරිද? දැන් හොඳට තේරුම් ගන්න බෙදී මොකක් මේ වෙන්නේ කියලා. ඔබ ඉස්සෙල්ලම වෙන් කළා කිව්වා මේකේ තියෙන වතුර මේකේ තියෙන අයිස් කියලා. කිව්වද නැද්ද? බොහොම ලස්සනට ඔබ වෙන් කළා කිව්වා ඒක. නමුත් දේශනාවේ ගුරුහාඳුර දේශනා කරන මේ අනත්ත් කියලා කියන්නේ මේ වෙන් කළ නොහැකි බව කියලා. ඊට පස්සේ උන්වහන්සේ කී සතියේදී කිව්වා දේශනාව මේ රූප කියලා කියන જાතිය වෙන් කරන්න බෑ කියලා. නමුත් ඔබ ලස්සනට පේනවා වෙන් කරන්න පුළුවන් බව. හොඳට බලන්න පින්දුන ඔය වෙන් කරන්න පුළුවන් හැකියාව ඔබට ලැබුණේ මේ ශක්තිය මේකට එකතු වෙච්ච නිසා නෙමෙයිද? හ්ම්? ශක්තිය එකතු වෙච්ච නිසා නෙමෙයිද? ශක්තිය එකතු වෙච්ච වුණාට පස්සේ පින්වතනේ මේ අණුම වෙනම වෙන ව්‍යුහයක් ගත්තා. දැන් මේ අණු ටිකම තමයි මේ තියෙන්නේ. මේ ටික ගණන් කළ බැලුවොත් මේ ටික ගණන් කළ බැලුවොත් මම ගණන් කළා නැන්දේ නෑ. නමුත් හරිනම් මේ දෙකම සමානයි. එකම අණු ටික. හැබැයි ශක්තිය වෙනසක් නිසා තමයි මේ වෙනස ඔබට පේන්න තියෙන්නේ. මම කියන හොඳ සිහියෙන් අහන් ඉන්නවනේ පින්වතනේ. ඒතරම් තමයි අපිට මේ කාරණාව තේරෙන්නේ. ඒකයි මේ ප්‍රැක්ටිකල් එකක් උත් අරන් ඇවිල්ලා ඔබට මේක පෙන්වන්න කරන්න උත්සාහ කරනවා. ලෝකයා මොනවා කිව්වා කමක් නැහැ කියලා. මේ ශක්තිය මේකෙන් උරාගත්තට පස්සේ මේ දෙකම එකයි. දැන් ඉස්සෙල්ලා මේක ෆ්‍රිජ් එකට දාන්න කලින් පින්දුනේ මේක තිබ්බෙත් මේ තත්ත්වෙම තමයි. නේද? නමුත් අපි මොකද කරේ මේක තිබ්බ ශක්තියයි උරා ගත්තේ මිසක් මේක තිබ්බ වතුර උරා ගත්ත දෙලියට ෆ්‍රිජ් එකට දාලා. මේක තියෙන ජලණු අර මං කිව්වේ අයිස් භූතය ඇවිල්ලා වතුර ටික අරන් ගියාද? එහෙම මොකුත් කරේ නැහැ. එහෙනම් ශක්තිය මේකෙන් එළිය උරා ගත්තට පස්සේ මේකෙන් උරා ගත්තොත් එහෙම වෙන්නේ මේකත් මේක බවට පත් වෙනවා. මේක මේ තත්ත්වෙන් තමයි තිබ්බේ ෆ්‍රිජ් එකට දාන්න කලින්. දැන් මොකද අපි මේ කරන්නේ? මොකද ඇයි මම මේ වතුර ටික මේකට දැම්මේ? මේකේ මොනවද වැඩිපුර තියෙන්නේ මේකට වඩා? ශක්තියක්. මේකේ මොනවද වැඩිපුර තියෙන්නේ මේකට වඩා? ශක්තියක්. ඒක තියෙනවා කියන්නේ තාප ශක්තිය විදිහට. මොකක් හරි ක්‍රමයකට ශක්තියනේ තියෙන්නේ. මේකේ තියෙනවා තාප ශක්තිය. ඔන්න ඔය ශක්තිය විදිහේ මේකට දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ සත්වෙන් තියෙන අණු ටික අර දැම්ම වතුරෙන් වතුර ටික උරා ගන්නවද? නෑ, එහෙම වෙන්නේ නෑ. ශක්තිය උරා ගන්නවා. ශක්තිය උරාගෙන මොකද වෙන්නේ? ඒකත් මෙන්න මේ තත්ත්වෙටපත් වෙනවා. දැන් මේක අපි තව ටික වෙලාවකින් ඔබට මොකද්ද පේන්න තියෙන්නේ? අයිස් ටික සම්පූර්ණයෙන් දිය වෙලා තියෙනවා. ඊට පස්සේ මම ඔබට දෙනවා අභියෝගයක්. මම ඊට පස්සේ ඔබට දෙනවා අභියෝගයක්. මොකද දන්නවද ඔබට දෙන අභියෝගය? මේකේ තිබ්බ වතුරයි මේකේ තිබ්බ වතුරයි දෙක මට වෙන් කරලා පෙන්න. ඔබ හරියටම මේ අයිස් කැට හැදෙන්න තිබ්බ වතුර මේක ඔපේ තියලා මේකෙන් මේකට දාපු වතුර ටික ඒ වතුර ටිකම වෙන්න ඕනේ. ඒ අණු ටිකම වෙන්න ඕනේ. ඒ මවුල ගානට වෙන්න ඕනේ දෙන්නේ. ආන් ඒ ටික ආපහු මෙන්න මේකට මාරු කරලා මට පෙන්න. මොකද හිතන්නේ? මොකද කියන්නේ? වෙන් කරන්න? ඇයි වෙන් කරන්න බැරි? එකම જાතිය නිසා. එකම જાතිය වනේ දෙවි තියෙන්නේ. මොකද්ද තිබ්බ වෙනස? මොකේ වෙනසක්ද? ශක්තියේ වෙනසක්. මිසක් තිබ්බ පදාර්ථයේ වෙනසක් නෙමෙයි. ශක්තියේ වෙනසක්. මේකෙන් යම් කොටසක් අරගෙන ඒකට ශක්තිය දුන්නාම ආයෙ පුළුවන් ඕනනම් අයිස් කරන්න. දැන් මේ දැන් ඉස්සෙල්ලා මේකනේ ඇල් වතුර තිබ්බේ. මේකට දාන වතුර ටික අයිස් කරන්න බැරිද? අයි මේක විතරමද අයිස් තියෙන්නේ? ආයි මේක කවෙනකව මේක කවදාකවත් අයිස් හැදෙන්න බැරිද? මේක විතරමයි අයිස් හැදෙන්නේ. එහෙමද? පුළුවන්. මොකද අයිස් කියලා කියන්නේ බින්දේ මේකේ තියෙන එකවත් මේකේ තියෙන එකක්වත් නෙමෙයි. මොකද අයිස් කියන්නේ? වතුර වලට ශක්තිය දුන්නාම ඒකේ විද්‍යමාන වෙන ස්වභාවයක්. නේද? විද්‍යමාන වෙන ස්වභාවයක් අයිස් කියලා කියන්නේ. එහෙනම් වතුර කියලා කියන්නේ ස්වභාවයක්. එහෙනම් මම මෙන්න මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න. වතුර උනේ අයිස්ද? නැත්නම් අයිස් උනේ වතුරද? වතුර උනේ අයිස්ද? අයිස් උනේ වතුරද? නන්දරී තන්බ දෙවියෙක් මැල්ල මිනිසෙක් වුණාද? මිනිසෙක් මැල්ල බල්ලෙක් වුණාද? මොකද්ද මේ වෙන්නේ? අයිස් උනේ වතුරද? වතුර උනේ අයිස්ද? දැන් වතුරනේ මේ කලින් ෆ්‍රිජ් එකට දැම්මේ. ඊට පස්සේ වතුර අයිස් වුණානේ. වතුර අයිස් වුණාද? එතකොට වතුර අයිස් වුණා නම් වතුර ටික කොහෙද ගියේ? මොකද වතුර අයිස් වෙන නම් ඉතින් වතුර අයින් වෙලා අයිස් වෙන්න ඕනේ. අයිස් වතුර වෙන්න නම් අයිස් අයින් වෙලා වතුර එන්න ඕනේ. නම මෙතන තියනවා නේද පින්වතුනි? ඇත්තටම බැලුවොත් මොකක්ද මේ වෙලා තියෙන්නේ? එකම જાතියේ තමයි මේ ඔක්කොම. හරි? අපි පස්සේම මේ ඔක්කොමත් එකම જાතිය තමයි. එතෙන්ට අපි හිංසරෙමු. නමුත් දැනට ඔබට තේරෙනවා බින්නේ මේ ඔක්කොම එකම જાතිය. හැබැයි ඔබට වෙනසක් විද්‍යමාන වෙලා තියෙනවා. වෙනසක් විද්‍යමාන වෙලා තියෙනවා. ඔය විද්‍යමාන වෙනවා කියලා කියන සංසිද්ධිය දෙන්නේ තනිකරම තියෙන්නේ ශක්තිය මත. ඒක තමයි මේ තිබ්බේ. එහෙනම් අයිස් හැමදාටම අයිස්ද? නෑ. එන අයිස් කියලා කියන්නේ ෆික්ස්ඩ් දෙයක්ද?
නෑ.
අයිස් කියලා කියන්නේ සදා නොවෙනස් වෙන දෙයක්ද? අයිස් අයිස්මයිද? නෑ. එන වතුර වතුරමයිද? ආයෙ කවදාවත් වෙන දෙයක් වෙන්නේ නැද්ද? එහෙමද? එහෙම කියන්න බෑ. මොකද ශක්තිය දුන්න ගමන් ඒක ස්වභාවය වෙනස් වෙනවා. ඕක තමයි රූපේ හැටි. සීතම්පි රූපති. උන්හම්පි රූපති. දැකල. ශක්තිය දුන්නම පින්විතනේ වෙනස් වෙනවා. ඒ රූපේ හැටි. එහෙනම් පින්විතනේ ශක්තිය දුන්නම වෙනස් වෙනවා නම් අපිට කවදාකවත් ඒක මේ ෆික්ස්ඩ් දෙයක් හෙවත් කවදාකවත් නොවෙනස් වෙන දෙයක් කියන තැනින් ගන්න බෑ නේද? නෑ දැන් බං චුට්ට චුට්ට දැන් මේක වතුර වේ වතුර වේ ඇවිල්ලා මම ඔබට අන්තිම දෙන අභියෝගය තමයි මේ දෙකේ වතුර දෙක වෙන් කරලා පෙන්වන්න කියලා. ප්‍රමාණ වෙන් කරගන්න පුළුවන්. නමුත් වතුර වෙන් කරන්න බෑ. ඒතර ඔබට ප්‍රමාණ දැන් මේකෙන් මේකට කොටසක් දැම්මත් ඉඳින ඔබට හරියටම කියන්න බෑ මේ මේකේ තිබියව මේ ටික මේකේ තිබියව මේ ටික කියලා. එහෙම කියන්න බැරි හේතුව පින්නේ දෙකම එකක් නිසා. දැන් වෙන් කරන්න බෑ. දැන් එන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න පින්නේ ඔබට පේන නේද ඔබ අතර වෙනස්කම් තියෙනවා. අපි මෙහෙම ගමුකෝ. ඔබේ පොඩි කාලේ. අපි හිතමු මීට අවුරුදු 10කට කලින් කියලා. මීට අවුරුදු 10කට කලින් ඔය රූපය ඔය විදිහෙම තිබ්බේ. ඔය විදිහෙම තිබ්බේ. නෑ. වෙනස් වුණා නේද? ඒ වෙනස් වුණේ මොකක් වුන නිසාද? කනබුන ආහාරය කියලා කියන්නේ මොනවද අන්තිමද? ශක්තියනේ. මොකද ඔය කනබුන ආහාරය කියලා කියන්නේ අන්තිමන සූර්ය ශක්තිය. ගහෙන් කොලෙන් මස් මාංශේ පව අන්තිමට ඇගතුලට යන්නේ පින්නේ සූර්ය ශක්තිය. සූර්යාගෙන් එන ශක්තියෙන් ප්‍රභා සංශ්ලේෂණය කළා. අන්න ඒක එක්ක අපි ආහාරය ගන්න ආහාරයට ගන්නකොට ශාකයක් ඒක ශරීරගත වෙනවා. එහෙම නැත්නම් ඒ ශාකය ආහාරයට ගන්න සතෙක් ගිමස් මාංශය කෑවත් ඒත් මොකද වෙන්නේ? ආයෙත් සූර්ය ශක්තියෙන් තමයි මේ ශරීරගත වෙන්නේ. එහෙනම් අන්තිම වෙන මේ ඔය අවුරුදු 10ක් තුළ පෙන්වෙන ඔය කියන රූපේ වෙනස් වෙලා තියෙන මක් නිසාද? ශක්තිය වෙනසක් වෙලා තියෙන නිසා. මේ ශක්තිය වෙනසක් නම් පෙන්වෙන ඔය තියෙන්නේ. ඔය ශක්තිය ඔක්කොම ඇදලා ගත්තට පස්සේ එළියට. ඔය ඔක්කොම එකක් නෙමෙයිද? ඉතින් අවුරුදු 10කට පස්සේ එකයි ඕකයි එහෙම එකක් නම් එහෙනම් ඕක එහා පැත්තේ තියෙන එකයි. ඒත් ශක්තිය වෙනසක් නේද ඔය තියෙන්නේ? දැන් එහෙනම් කල්පනා කරලා බලන්න පින්වතුනි. ඔබ කොහොමද ඕකට මම කියන්නේ කියලා? මේක ස්පෙෂල් එකක්. මේක ස්පෙෂල් එකක්. මේක වෙන කොහෙවත් නැහැ. මේක වෙන කාටවත් නැහැ. මේක මටමමයි තියෙන්නේ. මතකද දී සති දසයයි ලෙන්චිනේ? මතකද? අන්තිමට ලෙන්චිනා ඇපල් කනවා කියලා කාලා තියෙන මොනවා? ජාසයාගේ වං කකුල. නේද? කොහොමද එහෙම වුනේ? ශක්ති විපර්යාසයක් නිසා. එහෙනම් අපර හොඳටම පැහැදිලි පින්න මේ ශක්ති විපර්යාසයක් හැරුණකොට මෙතන වෙන පේන වෙනසක් නැති බව මේ රූපේ. වෙන පේන වෙනසක් නැහැ මේ රූපේ. ඒක ඔබට හොඳට මේ ප්‍රැක්ටිකල් එකෙන් තේරෙනවා. මේ වෙන පේන වෙනසක් නැහැ මෙතන මේ ශක්තිවල වෙනසක් විතරමයි මේ තියෙන්නේ. ගිය සතියේ අපර බිල්ඩින් බ්ලොක්ස් පාවිච්චි කරලා ඒ ගත්ත උදාහරණ ඔබට පැහැදිලි වුණා. ඇපල් ගෙඩියක් උනේ කකුලක්. කකුලක් උනේ එතකොට අර මම තව කෙනෙක් කාපු වට්ටක ගෙඩියක්. වට්ටක ගෙඩියක් උනේ මොකද්ද? අඹ ගෙඩියක්. අඹ ගෙඩියක් උනේ මොකද්ද? නහයක්. නහයක් උනේ මොකද්ද? අල ගෙඩියක්. අල ගෙඩියක් උනේ මොකද්ද? පස් ටිකක්. පස් ටිකක් උනේ මොකද්ද? ගහක්. ඒක මම ඔබට එදා කිව්වේ පින්වතනේ ඔය ඔබේ නහය කියලා කියන්නේ මොකද්ද? රිලවෙක්ගේ වල්ගයක්. වෙන ගමන් ඉන්නේ. හවුද නැද්ද? ඔබේ ඔය නහය රිලවෙක්ගේ වල්ගයක් වෙන ගමන් ඉන්නේ. රිලවාගේ වල්ගේ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් තමයි ඔබේ මුණ මැදි තියෙන නහය. මොකද ඔක්කොම? ඔක්කොම අන්තිම එකයි. ඔක්කොම එකම රූප තියෙන පින්වතුනි. අන්න ඒ නිසයි කිව්වේ ගුරු එදා ගුරුහඳුරෝ මේ රූපය කියලා කියන්නේ වෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. ඒ කියන්නේ පින්වතුනි වෙන් කළම තියලා සදහටම වෙන් කළා ආයි කවදාකවත් මේක මේක වෙන්නේ නැහැ මේක වෙන්නේ නැහැ මේක මේකමයි මේක මේකම ආයි කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ අන්න එහෙම ෆික්ස් කරන්න බෑ අපි හොඳටම දන්නවා ෆික්ස් කරන්න බැරි බව පිළිගන්නේ මොකද ශක්තිය දුන්න ගමන් විපර්යාසයක් සිද්ධ වෙනවා වෙන් කරන්න පුළුවන් වෙන් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ වෙන් කළම තියන්න පුළුවන් නම් කවදාකවත් ශක්තියක් දුන්න කියලා එහෙම වෙන් කරන්න එහෙම ආයි තව එකකින් වෙන් කරන්න පුළුවන් කමක් තියෙන විදිහක් නැහැ වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ශක්තියක් දුන්නා කියලා මොකක්වත් වෙන්න විදිහක් නැහැ. දැන් මම කියන්නේ වෙන් කරන්න පුළුවන් නම් ශක්තියක් දුන්නා කියලා මොකුත් වෙන්න විදිහක් නැහැ. ඒක ඒකම වෙලා තියෙන්න ඕනේ. දැන් ඔන්න බලන්න ඔබට ওই දැනෙන මම කියන හැඟීම. ඔබට ওই දැනෙන මං කියන හැඟීම. ඔබට කවදාකවත් මේ අත දිහා බලලා ඔබට හිතිලා තියෙනවද? මේක ගහක අත්තක් වෙන්නත් පුළුවන් නේ. එහෙම හිතිලා තියෙනවද කවදාකවත්? දැන් ඔබ දහමින් මේ දහම අමතක කරලා බලන්න ඕනේ. දහමින් බලන්න බෑ. දැන් මම මේ කියන කාරණා දහමින් බලන්න බෑ. දහම අමතක කරලා ඔබ නිකන් හිතලා බලන්න මේ ගහක අත්තක් වෙන්නත් පුළුවන්. මොකද ගහක අත්තක් වෙන්නත් පුළුවන් නම් කැපුවහම මොකෝ ඔච්චර කෑ ගහන්නේ. වේදනාවක් නැහැ මම මේ කියන්නේ. කායික වේදනාවක් තියෙනවා. ඇයි තරහ යන්නේ? කවුරක් කැපුවොත්, ගැහුවොත්, තැළුවොත් එහෙම වෙන්නේ ඇයි? කාට කරනවා කියලා හිතලාද? මට කරනවා කියලා හිතලාද? මොකද ඒක මගේ කය මේ මම මගේ කය එහෙනම් මේ කය කාගේමයිද මේක මගේමයි අන්න ඒක වෙනස් වෙන්න පුළුවන් අපිට කවදාක හිතේද මේ කය එහා පැත්තේ ඉන්න කෙනාගෙත් වෙන්නත් පුළුවන් කියලා එහෙම හිතනවද එහෙම හිතෙන්න බෑ එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි ඔබට හිතෙනවා පිටින් ඒක ෆික්ස් කියලා වෙනස් වෙන් කරන්න පුළුවන් එකක් කියලා ඔබට හිතෙනවා නේද ඔබට හිතෙනවා මේක වෙන් කරන්න පුළුවන් එකක් කියලා ඔය වෙන් කරන්න පුළුවන් කියන එක පින්නේ පටන් ගත්තේ කයෙන් නෙමෙයි හැබැයි. පටන් ගත්තේ කයෙන් නෙමෙයි. ඕක පටන් ගත්තේ පින්නතුනේ හිතේ පහළ වෙච්ච හැඟීමකින්. දැන් ඔබ කලින් කතා කරපු කරුණු ටික පොඩ්ඩක් ගොනු කරගෙන පටන් ගන්න ඕනේ. අපි මුලින්ම කතා කරේ පින්නේ හිත වලට එන හැඟීම් විතරයි කියලා මතකද? හිත කියලා කියන්නේ හැඟීම් විතරයි. හිතකට හැඟීම් හැරෙන වෙන එකක් එන්න විදිහක් නැහැ. හැඟෙනව නම් හිත හිත නම් හැඟෙනවා. ඕක මන්ත්‍රයක් වගේ කියෝ කිය විදිහක් කමක් නැහැ බින්න හොඳට මේක ඔලුවට දාගන්න. හිත නම් හැඟෙනවා හැඟෙනව නම් හිත. අපි පටන් ගත්තට කැමරාව ගැන කියලා. එහෙනම් මේ ඔය හිතට එන හැම එකක්ම පින්තුනේ. කය හැරුණුකොට ඔබට යමක් දැනෙනවනේ. ඔය කය හැරුණුකොට ඔබට යමක් දැනෙනවනේ. ඕක තමයි හිත. ඔයව හැඟීමක්. ඔය සියල්ලක්ම හැඟීම්. අපි එදා වීඩියෝස් ටිකක් බලලා තේරුම් ගත්තා. ඕනතරම් වැරදි දේවල් හැංගෙන්න පුළුවන් කියලා. නේද? හැංගෙනේ ඔක්කොම හරි කියලා ගන්න බැරි බා අපි එදා දැනගත්තානේ. එහෙනම් ඕනතරම් වැරදි දේවල් හැංගෙන්න පුළුවන්. එංගිතන හිතලා බලන්න යම් දවසක හිතකට හංගිනවා. හිතකට හැංගීමක් පහළ වෙනවා. නැත්නම් මේ හැංගීමක් පහළ වෙනවා එංගිතනේ. අනෙක් ඔක්කොටම වඩා වෙනස් කියලා. වෙන් කරගන්න පුළුවන් කියලා. වෙන් කරගන්න පුළුවන් කියලා බින්දෙන හැඟීමක් පහළ වෙනවා. වෙන් කරගන්න පුළුවන් වෙන් කරගත්ත දේ හොඳයි කියලාත් හැඟීමක් පහළ වෙනවා. ඒක තමයි ප්‍රියමధుර භාවය. දැන් ඒක මෙන්න මෙහෙම උදාහරණයක් ඇටරිකම් අපි හිතමු. ඔබේ අතට දෙනවා බින්දෙ රෙදි කඩක්. කතුරක් එක්ක. මොකක්ද දෙන්නේ? දීප්තිමත් දිනක් උදා වෙලා තියෙන්නේ. දීප්තිමත් දිනක් උදා වෙලා තියෙන්නේ. ඔබ ප්‍රඥාවන්ත පිරිසක් නේ. එනිසා මාතෘකාව විතරයි කියන්නේ. දෘඩික ඔබ තේරුම් ගන්න ඕනේ. රෙදි කඩක් දෙනවා අතර කතුරක් එක්ක. කතුරක් එක්ක. මට කියන්න, දැන් මේ කතුරෙන් කපන්න පටන් ගන්න කලින් කතුරෙන් කපන්න පටන් ගන්න කලින් පින්වතුනේ කපලා ඉවරෙච්ච කෑල්ල ඔබේ හිතේ නැද්ද? හිතේ නැද්ද? තියෙනවනේ. ඒ නිසානේ දැන් කපන්න පටන් ගන්නෙ. එහෙනම් කපලා ඉවරයි නේද කපන්න පටන් ගන්න කලින්? මොකෙන්ද කපර ඉවල? හිතෙන් කපලා ඉවරයි කපන්න පටන් ගන්න කලින්. ආන්නේ කපලා ඉවර වෙන කෑල්ලට ඔබේ හිතේ ප්‍රියක් මනාපයක් තියනවා නේද? ඒ නිසා නේද ඒ හැඩයට ඒක කපන්නේ? ආන්න දැන් තේරුම් ගන්න. වෙන් කරන්න පුළුවන් වෙන් කරගත්තට පස්සේ වෙන් වෙච්ච දේ හොඳයි. දැන් මොකද ගන්න තියෙන්නේ? දැන් ගන්න තියෙන්නේ වෙන් කරන්න. ආයෙත් මං කියන්න. දැන් අපි හිතමු මෙන්න මේ වෙලදී ඉදිකටක් තියෙනවා. ඔබේ හිතේ තියෙන අදහසක් මෙන්න මෙහෙම කැලල කපා ගන්න ඕන කියලා. හරිද? මේ ඉදිකටේ මෙන්න මෙහෙම කැලල කපා ගන්න ඕන කියලා. දැන් කපලද දැන්ට? නෑ. සමහර ඔබ මෙයා ඇඳත් ගණේ ඕකෙන් අර චෝක් කැලලක් අරගෙන මෙන්න මෙහෙම මේ මිරි ගහලා නේද? ඔම ඇඳ ගන්නවා. දැන් ඔබේ හිතේ තියෙන නේද මේක මෙන්න මේ කැලල තමයි ඕන කැලල කියලා පෙන්වන්නේ. මේක නේද හොඳ කැලල. ඒකනේ දැන් මේක කපා ගන්න හදන්නේ. හරි? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් කතුර දීලා කපනවා. කතර දෙල කපන්නේ ගානට ඔබට ඕන කැලල. එහෙනම් කපන්න පටන් ගන්න කලින්ම ඔබට ඕන කැලල ඔබේ හිතේ වෙන් කරගෙන ඉවරයි. ඒකෙන් ඔබ දන්නවා පින්විතනි මේකෙන් මේක මොකක් කරන්න පුළුවන් කියලාද? වෙන් කරන්න පුළුවන් කියලා. වෙන් කරන්න පුළුවන් විතරක් නෙමේ වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න ඕනේ. මොකද මේ වෙන් වෙන එක හොඳයි. ආන් ඊට පස්සේ තමයි වෙන් කරගන්න උත්සාහ කරන්නේ. දැන් ඔක රෙදි කැලලට නම් කරන්න පුළුවන්. හැබැයි ඒ රෙදි කැලලට වෙන් කරන්න රෙදි කැලලට කරන්න පුළුවන් වුණාට පින්විතනේ. දැන් මෙන්න මේ වතුර වීදුරුව ගන්න. ඕන දැන් අපිට පෙනී යනවා ඇති මේ. දැන් මම අභියෝග දෙනවා අන්තිමට. දැන් බලන්න මේකේ වතුර ටිකක් දාලා තිබ්බා මේකේ වතුර ටිකක් දාලා තිබ්බා ඔබ කිව්වා පටන් ගන්නකොට මේ තියෙන්නේ අයිස් ස්වාමීනි. අයිස් කියලා කියන්නේ වතුර නෙමෙයි අපේ හඳුන්නේ. මේ තියෙන්නේ අයිස් මේ දින වතුර ඔය දෙකක් අපේ හඳුන්නේ කියලා ඔබ කිව්වා. මම ඔබට කියන්නේ කොහමද පෙන් කළා වෙන් කළා පෙන්වන්න දැන් ඔය දෙක. මේකේ තිබ්බ ටිකයි මේකේ තිබ්බ ටිකයි. ශක්තිය දුන්න නිසා පින්විතනේ වෙන් වෙලා පෙනුනට වෙන් වෙලා විද්‍යමාන වුණාට වෙන් වෙලාම තිබ්බ නෙමෙයි. නමුත් අපි සම්මුතියෙන් දන්නවා පින්විතනේ. සම්මුතියෙන් මෙන්න මේ ස්වභාවයේ තියෙනවට අපි වතුර කියනවා. මෙන්න මේ ස්වභාවයේ තියෙනවට අපි අයිස් කියනවා. මේකට තව ටිකක් ශක්තිය දුන්නොත් මොකෝ වෙන්නේ? මෙන්න මේ ස්වභාවයට තව ටිකක් ශක්තිය දුන්නොත් මොකෝ වෙනවද? මේකට ශක්තිය දුන්නා මේකුණා මේකට ශක්තිය දුන්නා මොකද වෙන්නේ? මේක හුමාල වෙනවා. වාෂ්පයක් වෙනවානේ. මේක වාෂ්පයක් වෙනවා. ඒ වෙන්නේ මොකද? ආපෝසරයක් ශක්තිය උරා ගන්නවා. මේ අතර ආයි ඉඩ වැඩි වෙනවා. මේ සොලිඩ් ලික්විඩ් ගෑස් කියලා කියන එකෙන් අන්තිමට මේ අණු අතර තියෙන ඉඩ වැඩි වෙන්න ඒවා මෙන්න මේ තත්ත්වයන් ද්‍රව ඝන ද්‍රව වායු කියන තත්ත්වයන් වලට පත් වෙනවා. ඉතින් ඔබ හොඳටම දන්නවා මේ අන්තිමන දින එකම අණු ටිකක් ශක්තියක තියෙන වෙනසක් තමයි මේ විද්‍යමාන වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් පින්වතුනි මේ ලෝකේ තියෙන හැම රූපයක්ම පින්වතුනි මේ ආකාරයි. මේ ආකාරයි. මේ ලෝකේ තියෙන හැම රූපයක්ම. නමුත් මේ හිත ඇතුලේ පෙන්වතුනේ අර ඉන්නවා කියන හැඟීම පහළ වුණාම ඉන්නවා කියන මොක පහළ වුණාම ඇයි හැඟීම කියලා අපි කියන්නේ? ඒක හිතෙන්නේ. හිතේ හැඟීම නැතුව වෙන මොනවා පහළ වෙන්න පුළුවන්ද? බෑ හිතවල පහළ වෙන්න පුළුවන් නම් හැඟීම් විතරයි. මොකද හිත නම් හංගිනව නම් හිත. එහෙනම් හිතේ පහළ වෙන හැඟීමක් පින්නේ තියෙනවා විකෘති හැඟීමක්. ඒක විකෘති හැඟීමක්. ඒ හැඟීම තමයි අනික් ඔක්කොටම වඩා වෙනස්. ඒ වෙනස් වෙන දේ හොඳයි. මෙන්න මේ වගේ. මේක අනික ඔක්කොටම වඩා වෙනස්. ඒ වෙනස් වෙන එක හොඳයි. ඊට පස්සේ මොකද කරන්නේ? කතුරක් අරන් කපනවා. මොකද හොඳයි නම් දැන් හොඳ එක ගන්න එපැයි. අන්න වෙන් කරගන්න හදනවා. වෙන් කරගන්න හැදුවට පින්විතනේ කවදාකවත් වෙන් වෙන්නේ නැහැ. අන්න හරි. කවදාකවත් වෙන් වෙන්නේ නැහැ. වෙන් වෙනවා කියලා හැඟෙනවා විතරයි. අන්න ඒ නිසා තමයි එදා ඔබට අර පිස්සගේ කතාව කියලා දුන්නේ. මතකද ඔබේ කතාව කියලා දුන්නා? සමයි. පිස්සගේ කතාව කියලා දුන්නා. ඇයි පිස්සු නැද්ද හැමෝටම? හැමෝටම පිස්සු. අපි හැමෝටම පිස්සු පිටින්. මේ පිස්සු හැදලා නෙමෙයිද මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ? පිස්සු හැදලා නෙමෙයිද මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ? ඔබට දැන් තේරෙන්නේ මොන තරම් පිස්සුවද මේ කරන්න කියලා. බාන නිවන් දකින්න අරන් ඇවිල්ලා තියෙන එක. ඔබට බාන ඔය නිවන් දකින්න අරන් ඇවිල්ලා තියෙන එක. ඕවා ගේනවද නිවන් දකින්න? හරියට සිල් ගන්න එනකොට ගෙදර ඉන්න බලු පැටියව එක්කන් ආවොත් මොකක්ද අහන්න තියෙන්නේ? පිස්සුද කියලා නේද අහන්න තියෙන්නේ. ඉතින් නිවන් දකින්න එන මිනිස්සු නිින්ද යන කයක් අරන් ඇවිල්ලා. පිස්සුද නැත්නම් හොඳටම පිස්සුද? කොයි එකද? ඉතින් ඔය කයෙන් නිදහස් වෙන ක්‍රමය කියලා දෙද්දිත් කය දෙන්න එක් කරගන්න. එහෙනම් හිතේ හටගන්නව පින්වතුනි හැඟීමක්. ඇත්තටම හිතේ හටගන්නව හැඟීමක් කියලා කියන එක සර්ව සාධාරණ නෑ. හරිදම් දෙයක් කියොත් වෙන්නේ හැඟීමක් හටගන්නවා. මොකද හිතක් කියලා කියන්නේ අන්තිමට හැඟීමක්ම තමයි. මොකද ආරම්මන විජාන ලක්ෂණන් චිත්ත කියලා කිව්වේ. මේ අරමුණු විජානන වෙන ලක්ෂණයම තමයි චිත්තය කියලා කියන්නේ. හරිද? එහෙනම් මේ හැඟීමම තමයි පින්නේ හිත. ඔය ඔබට දැනෙන එක ඔය හැඟීමක් ඔය පහළ වෙලා තියෙන. ඔය හැඟීමම තමයි උදා වෙලා වැයවි යන්නේ. දැන් හිතක් උදා වෙනවා වැයවෙනවා කියලා කිව්වත් එකයි හැඟීම උදා වෙනවා වැයවෙනවා කියලා කිව්වත් එකයි ඔය දෙකම එක කතාවක් ඔයි කියන්නේ. එහෙනම් හිතක් උදා වුණා පින්නේ අනිවාර්යෙන් හැඟුණා. මොකක් හරි එකක් හැඟුණා. මොකක් හරි අරමුණක් හැඟුණා. හැඟෙනවා කියලා කියන්නේ දැනගන්නව හඳුනගන්නව. ඔන්න ඔය දෙක එකතුවට අපි කියනවා හැඟෙනවා කියලා. හරිද? එහෙනම් මොහොතක් මොහොතක් ගානේ පින්නතේ දේවල් හැඟිනවා. ඔය අතර විකෘති දේවල් හැඟිනවා. වෙන් කරන්න පුළුවන් කියලා කොහෙන් හරි ওই දෘෂ්ටිය බැස්සා. කවදා හරි දවසක කොහෙන් හරි ওই දෘෂ්ටිය බැස්සා. ඒක කොහෙන්ද බැස්සේ කොතනින්ද බැස්සේ කියලා ওই ප්‍රශ්නට අපිට තාම උත්තරයක් නැහැ. දැන්ට උත්තරයක් නැහැ. හැබැයි කොහෙන් හරි බින්න ඔන්නෝම අදහසක් පහළ වුණා. වෙන් කරගන්න බැරි පරිසරයක වෙන් කරගන්න පුළුවන් කියලා. ඕන්න ඔය අදහස බැස්සට පස්සේ පින්නදනේ ඒ වෙන් කරගන්න පුළුවන් කියලා හිතන එක සම්බන්ධයෙන් බැහැගත්ත ප්‍රියයි මధుරයි කියන හැඟීම. ඒක ප්‍රියයි ඒක මధుරයි. අවිද්‍යාව තමයි පින්වතුනි වෙන් කරන්න පුළුවන්. වෙනවද? අවිද්‍යාව තමයි වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් තියෙනවා වෙන් කරගන්න එක හොඳයි. වෙන් කරගන්න එක හොඳයි. අන්න ප්‍රියයි මధుරයි. එදා බෝඩ් එකේ ඇඳලා පෙන්නේ ගුරුහඳුරු. අවසාන හරි. මොකක්ද දැන්ද?
අවිද්‍යාව ඊට පස්සේ මොකද වෙන්නේ?
ප්‍රිය මధుර. දැන් මොකද අවිද්‍යාව කිව්වේ එතකොට? වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගන්න පුළුවන්. මොකද ප්‍රිය මధుර? වෙන් වෙච්ච දේ දැන් වෙන් කරන්න යන්නේ. දැන් වෙන් වෙලා නැහැ. මේ වෙන් කරන්න මේ යන්නේ අර කතුරෙන් කපන්න කලින් මොහොත. හිතේ තියෙනවා කවුතුරෙන් කපා ගන්න ඕන කෑල්ලනේ. ඒක හිතේ තියෙනවනේ. ඒ කෑල්ලනේ දැන් ඕනේ. ඒ කෑල්ල නේද හොඳ? දැන් ඇඳුමක් මහන්න ඕන නම් අපි හිතමු ලොකු රෙදි කඩකින් පොඩි කොටසක් කපා ගන්න ඕන. ඒක ටික තමයි දැන් ඕනේ ටික. ඒ ටික තමයි හොඳ ටික නේ. ඒ ටික ඕනේ ටික. ඒ ටික තමයි ප්‍රිය ටික. ඒ ටික තමයි මధుර ටික. ආන් ඒ වගේ පිඟඳ නේ වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගන්න එක හොඳයි. ඒක ප්‍රියයි මధుරයි. ප්‍රියයි මధుරයි වුණාට පස්සේ දැන් ඊළඟට මොකක්ද දෙන්නේ? ඒක දෙනවා තණ්හාව. දැන් හිතෙන් පින්තුනේ ඒ කැල්ල ඒක ඕන වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හාවට පස්සේ පෙළීම. දැන් හිත පෙළෙනවා. දැන් හිත දැඩි පීඩාවකට පත් වෙලා තියෙන මොකද පින්තුනේ මෙන්න මේක ඕනේ. මොකද්ද ඕනේ? වෙන් කරගන්න. මේ අවිද්‍යාව තියෙන මොකක් ගැනද? වෙන් කිරීම ගැන තමයි අවිද්‍යාව තියෙන්නේ. වෙන් කරන්න පුළුවන් කියන එක. ඔන්න ඕකර තමයි අත්ත කියන්නේ. වෙන් කරන්න පුළුවන් කියන එක තමයි අත්ත කියන්නේ. අනත්ත කියලා කියන්නේ එහෙම වෙන් කරන්න බෑ. දැන් අපිට පේන්නේ නැද්ද වෙන් කරන්න බැරි බව? මේ දැන් හොඳටම පේන්නේ නැද්ද පිටුද නේද මේ? දැන් මම තව ටිකෙන් මේක ටික මේකට දානවා. ඊට පස්සේ ඔබ කියන්නේ මං ඔබ මාව නවත්තන්න මේකේ තිබ්බ ටික මේකට දැම්මට පස්සේ. මේකේ තිබ්බ ටික මම මේකෙන් වතුර මේකට දැම්මනේ. ඒක ටික ගානට මේක ආ දැන් නවත්තන්න අපේ හඳුනේ කියලා ඔබ කියන්න ඕන. පුළුවන් දෙයක් කියන්නේ? එහෙම කියන්න බෑ. ආ අපිටම අපි මොකද ඒකට කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලනවා. දැන් කියන්න පුළුවන්ද? කොයි එකද කෝකද කියලා. ඒත් බෑ. මොකද පිළිදෙන්නේ මෙතන පදාර්ථයේ වෙනසක් නෙමෙයි වෙලා තිබ්බේ. අන්න හරි ශක්තිය වෙනසක් වෙලා තිබ්බේ. ඉතින් ඔබට පරමාණු අන්වීක්ෂයෙන් බලවම ශක්තිය පේනවද? නෑ. එම් පේන්නේ. එහෙනම් වෙන් වෙලා නෑ. හැබැයි ශක්තිය දීලා තිබ්බ වෙලාවේ වෙන් වුණා වගේ පෙනුණා නේද? අන්න ඒක තමයි වෙන් වෙනවා කියන්නේ මේ විද්‍යමාන වෙනවා කියලා කියන්නේ පින්වතුනි. විද්‍යමාන වීම කියන සියල්ලම තියෙන්නේ ශක්තිය තියෙන තත්කල් විතරයි. දැන් ඔබ හොඳට හිතලා බලන්න මේ ඔය බොඩේ පේන තියෙන දේවල්. ඔය කය මේ හැපැති තියෙන කයට වඩා වෙනස් පින්වතුනි ශක්තිය වෙනසක් නිසා සහ පදාර්ථයේ ප්‍රමාණය වෙනස නිසා. නෑ ඒක තමයි එක කයක් තියෙන ටිකක් ලොකු කයක්. ඒකේ අර පොඩි කයේ තියෙන ඒවම වැඩිපුර තියෙනවා. ශක්තියත් එහෙ මෙහෙ වෙනසක් තියෙනවා. ඔන්න ඔච්චරයි වෙනසකට තියෙන්නේ. ශක්ති අපි තමයි කයවල් දෙකෙම ශක්ති ටික ගත්තා. කයවල් දෙකෙම පදාර්ථ ටික ගත්තා. දැන් ආයෝග හදලා පෙන්න. අර කලින් සැකස්ම පෙන්වන්න නැතුව පුළුවන්. බෑ. මොකද ඔබට වෙන් කරන්න බෑද? ඔක්කොම එකයි. හැබැයි සම්මුතියෙන් වෙනසක් පේන්න නැද්ද? තියෙනවා. සම්මුතියෙන් වෙනසක් තියෙනවා. ආන් ඒ වෙනසට තමයි කාන්තා පිරිමි කියන්නේ. එතන අපි ඒ වෙනසට ගරු කරන්නේ නැද්ද? ගරු කරනවා. ඒ නිසා තමයි මේ දේශනාව කරන්න මුලින්ම මම ඔබට කිව්වේ ලෝකේ ජීවත් වෙද්දී අපි මේ සම්මුතියට ගරු කරලා ජීවත් වෙන්න ඕනේ. ආන් ඒ නිසා වැරදි වැසිකිලියට යන්න එපා. ආය වැසිකිලියෙන් නම් වෙන්නේ නැති. වැරදිකට යන්න එපා. වැරදි ආසනේ වාඩි වෙන්න එපා. එහෙනම් පූජ්‍ය පක්ෂ ආසනේ එහෙම තියෙනවා නම්, ගැබිනි මවුරන්ට තියෙන ආසනේ එහෙම තියෙනවා නම්, ආබාධිත අයට තියෙන ආසනේ වෙනම තියෙනවා නම්, සෙබළුන්ට තියෙන ආසනේ වෙනම තියෙනවා නම්, ඔබට තියෙන ආසනේ වෙනම තියෙනවා නම් ආන් ඒ විදිහට වාඩි වෙන්න. ඒවා සම්මුති ලෝකයේ පින්දි හදාගත්ත වෙනස්කම්. ඒවා ජීවත් වෙන්නේ පහසුව පිණිස ඒවා තියෙන්නේ. මිසක් පරමාර්ථ ලෝකේ එහෙම වුණ නැහැ. පරමාර්ථ ලෝකේ එහෙම වුණ නැහැ. නමුත් ඔය හිතේ පින්දි හංගිනෝ යමක් මං වෙනස් කියලා ඔක්කොටම වඩා. ඔබට කවදාකවත් හිතෙන්නේ නැහැ ඔබ එහා පැත්තින් එකනක් වෙන්නත් පුළුවන් කියලා. එහෙම හිතනවද? හිතනවද? නැහැ නේ. නැන් නිමක නිකමල බාන් පොඩ්ඩ එහා පැත්තේ ඉන්න එක නේද? කවුරේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ කවුරේ ඉන්නේ දෙහිගේ පොඩ බලන්න. හා. දැන් ඔබට හිතනවා එයා මන්ද දන්නේත් නැහැ. එනේ එයා නෙමෙයි මන්ද? එනේ එයා නෙමෙයි මන්ද? එහෙම හිතෙන්නේ නැහැ කවදාකවත්. ඔබට හොඳටම පැහැදිලි පිංගුතනේ මං. එයා වෙන මං කෙනෙක්. ඒ මං නෙමෙයි. ඒ එයාට මං. නේද? ඊටසේ අනිත් පැත්තේ ඉන්න කෙනා එයාට මං මේ මට මං අරයට මං. අපි ඔක්කොම තනි තනියෙන් මංලා. ඕම නෙමෙයිද හැංගෙන්නේ? ආ. එංගන ඔහොම එකක් වෙන්න බෑ. වෙනවා. නමුත් ඔය හැංගෙන එක සම්පූර්ණයෙන්ම දෝෂ සහිතයි. ඔය හැංගෙන එක වැරදි. මොකද වෙන් කරන්න බැරි ලෝකෙක ඔබ වෙන් කරගෙන වෙන් වෙලා වගේ හැංගෙනවා. ඇත්තටම වෙන් වෙලා නෙමෙයි වෙන් වෙලා වගේ හැංගෙනවා. මොකද හැංගීම් කියන ඕනතරම් විකෘති හැංගීම් පහළ වෙන්න පුළුවන් බව අපි දැන් උදාහරණ කීපයක්ම ගලපලා වෙන් වෙන කතා කරලා වෙන්නවා. පෙලීම. මෙන්න මේ පෙලීම හටගත්තට පස්සේ දැන් පින්දුනේ අර හිතේ ඔය පීඩාව දරා ගන්න බෑ. හිතේ පීඩාව දරා ගන්න බැරි වුණාට පස්සේ මොකද හිතට වෙන්නේ? විතර පෙලිමින් නිදහස් වෙන්න ඕන. පෙලිමින් නිදහස් වෙන්න පින්දුනි ඉල්ලන දේ දෙන්න බැරි නම් දැන් හිතන්නකො කෙනෙක් මේක ඉල්ලලා පෙලෙනවා අඬනවා දෙන්නකො කීකිය මේ කිල්ලුවට නම් කමන්න නැහැ පින්දුනි. මොකද මේක දෙන්න පුළුවන්නේ. ආද ඔබ හිතලා බලන්න මේ කිල්ලුවට නම් කමක් නැහැ දෙන්න පුළුවන්. මේ කිල්ලුවක් කමක් නැහැ දෙන්න පුළුවන්. මෙතන ඉන්න මනුස්සය ඇවිල්ලුවොත් එහෙම නේ? මෙතන ඉන්න කෙනා ඇවිල්ලුවොත් එහෙම කොහොමද ඒක දෙන්නේ? දෙන්න බෑ. ඇයි දෙන්න බැරි? දෙන්න කැමති නැති නිසාද අපි? තරහ නිසාද? වෛරය නිසාද? එහෙනම් ඉතින් නැත්නම් කොහොමද දෙන්නේ? දැන් ඔබ හිතලා බලන්න පින්දින ඔබ නැති දෙයක් ඉල්ලලා ඇඬුවොත් එහෙම. අර හඳේ ඉන්න හාව ඉල්ලලා ඇඬුවේ පොඩි කාලේ මතකද? එතන අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්ම අදිස්ථානයක් ගන්නවා මං කවදාකවත් මගේ දරුවගේ ඇස්වල කඳුලක් නම් දකින්නේ නැහැ කියලා. කවදාකවත් මම මගේ දරුවගේ ඇස්වල කඳුළු දකින්න ඉඩ තියන්නේ නැහැ කියලා. පින්දුනේ දවසකේ දරුවා ඉල්ලනවා අම්මේ මට අර හඳ ඉන්න හාවව දෙන්නකෝ. ඒ අම්මට මොකද වෙන්නේ? ඒ අම්ම අන්ත අසරණ වෙන්නේ නැද්ද පින්දුනේ? මොකද තව ටිකකින් අපි හොඳටම දන්නව නේද මේ දරුවා අඬන්න යන්නේ කියලා? ඈ හොඳටම දන්නව නේද? ඇයි රොකට් එකක් අරන් ඕකට යන්න තරම් තෙල් නැති නිසාද මේ කාලේ? ඈ රොකට් එකක් හදන්න ගොඩක් කාලය යන නිසාද? ඈ හඳ ගොඩක් දුර නිසාද? එහෙනම්ක් නිසාද? හඳේ හාවෙක් නැති නිසා. එහෙනම් දැන් ඔබ කියන්න වෙන්නේ ඔන්න ඔය දරුවා ඔය හඳේ හාව ඉල්ලලා ඇඬුවොත් දැන් දැන් අම්මා කැමති නැහැ දරුවා අඬනවටත් හරි අම්මා කැමති නැහැ දරුවාගේ ඇස්වල කඳුළු දකින්න පින්වතුනි ඔය හාවව දැන් දෙන්න බෑනේ ඔබට හොඳටම පැහැදිලි දැන් දෙන්න බෑ කියලා දැන් ඔන්න හොඳට අහගන්න දීප්තිමත් දිනක් උදා වෙලා තියෙන්නේ ඔය අම්මට පින්වතුනි අර දරුවා අඬන්නේ නැතු ඉන්න හාව නොදී තව ක්‍රමයක් තියෙනවා හිතන්න හාව නොදී පින්නේ තව ක්‍රමයක් තියෙනවා ඒ තමයි නාම දෙන්න නෙමෙයි ඒ අම්මා දහම දන්නේ ඔය අම්මවගේ නෙමෙයි වෙන එකක් දීලා ඔය දුන්නේ හාවෙක් කියලා කියන්න පුළුවන් නේ තව එකක් දීලා මොකද කියන්නේ පුතේ ඔය තමයි හාව පුතේ ඔය තමයි හාව දැන් මොකද පුතා කියන්නේ මන්දද පොඩි කාලේ තාත්තා ෆෝන් එක ඉල්ලලා ඇඬුවා ඊට පස්සේ තාත්තා මොකද කරේ මාකට් එකට ගිහිල්ලා සෙල්ලම් බඩු කඩේට ගිහිල්ලා අරන් ආවා සෙල්ලම් ෆෝන් එක පුතේ මේ තියෙන තාත්තාගේ ෆෝන් එක ඉතින් පොඩි කාලේ මොකද කරන්නේ දැන් පොඩි කාලේ හිතන්නේ මොකක් කියලාද මේ තාත්තාගේ ෆෝන් එක තමයි කියලා ඉතින් පොඩි කාලේ කණේ දැන් හලෝ තාම කෝල් එකක් ආවෙ නැන්නේ පුතේ පොඩ්ඩක් ඉන්නකෝ කෝල් එකේ තවට ඉතින් තාමත් කෝල් එක එනකම් බලන් ඉන්නව නේද ඔබ ඒකයි පින්වතුනි ඔබට ඔබ ඉල්ලන දෙයම දෙන්න ඕනේ නැහැ බොහොම වැදගත් බොහොම සියුම් කාරණාවක් මම මේ කියන්නේ හිතක් පීඩාවෙන් නිදහස් වෙන්න ඉල්ලන දෙයම දෙන්න ඕනේ නැහැ එක්ක ඉල්ලන දේ දෙන්න ඕනේ නැත්නම් ඉල්ලන දේ තමයි හම්බුනේ කියලා හැඟෙන්න ඕනේ එහෙනම් හරි නේද ඒ කියන්නේ ඇත්තටම ඉල්ලන දේ දෙන්න ඕනේ නැහැ නේද නැහැ එහෙනම් මේ ලෝකේ නැති දෙයක් ඉල්ලුවක් කමක් නැහැ නේද ඈ ඇයි මොකක් හෝ එකක් දීලා ඕක තමයි ඒක කිව්වනම් හරි නේද ආ දැන් බලන්න මොකද එනම් වෙන්නේ කියලා වෙන්ගතනේ හිතට අදහසක් බහිනවා වෙන් වුණා නම් හොඳයි කියලා මං වෙනස්ම කෙනෙක් අනික කාට වඩා ඔක්කොටම වඩා මං වෙනස්ම කෙනෙක් මං වෙනමම කෙනෙක් මං ඉන්ඩිවිජුවල් කෙනෙක් මං යුනික් මං ආවේනිකයි මං අනන්‍ය කෙනෙක් අනෙක් අය නොවන කෙනෙක් මං අනෙක් අයගෙන් වෙනස් කෙනෙක් මං සමහර අනන්‍යතාවයක් තියෙනවා මම වෙනම කෙනෙක් ඔන්න ඔය දේ පෙන්වන හිතකට ඕනේ වෙනවා තාම ඇවිල්ලාද නෑ දැන් හිතට ඕනේලා තියෙනවා දැන් ඔන්න අඬන්න යන්නේ හයි දැන් ඒක ප්‍රියයි මధుරයි ඒ නිසා හිත තණ්හා වුණා දැන් ඔන්න හිත පෙළෙනවා දැන් ඔය හිත පීඩාවෙන් නිදහස් වෙන්න ඒ හිත වෙනම කෙනෙක් වෙන්න ඕනේද තව ක්‍රමයක් තියෙනව නේද මොකද්ද වෙනම කෙනෙක් කියලා හැඟුණත් ඇති හොඳ වෙලාවට පින්වතුනි හැඟෙන්න පුළුවන් අමුමම අමු විකාර මොකද හැඟෙනව හැම වෙලාවෙම හරිද නැද්ද කියලා බල බල හැඟෙන්නේ නැහැ දවෙ මන් දවසක් ඇවි මේ පෑන් දෙක මොකද්ද කියලා නේ ඔබ වැරදි උත්තරයක් දුන්න මොකද ඔබට හැඟුණා යම් පෑනක් ඒ ආදා මේ නිල් පෑන කියලා බැරි නම් නිල් පෑන කළු පෑන ඔබ චෙක් කරේ නැහනේ මං අතින් වහන් හිටපු කරස මොකද්ද කියලා හංගින්න කලින් එහෙම හිතුන්නද මොකද හංගිනේ වර පින්නේ බ්‍රේක් නැන්නේ හංගිනේක හංගිනවා ඉතින් හංගින්න පුළුවන් ඕන තරම් විකෘති ඒ නිසා මේ ලෝකේ ඕනම දෙයක් ඉල්ලුවට කමක් නැහැ හිතකින් මොකද ඒකට හේතුව පින්නේ හිතට ඒක දෙන්න බැරි නම් හිත මොකද කරන්නේ සුටුස් ගාලා මොකද ඒක හංගවලා දෙනවා එහෙනම් වෙන් කරගන්න ඕනේ කියලා හිතුණා හැබැයි වෙන් කරනවා කියලා එකක් මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ බලන්න ඔබට හොඳටම පේනව නෙමෙයි දැන් පුළුවන් නම් මේකේ තිබ්බ අයිස් ටිකට අදාළ වතු ටික විතරක් මට වෙන් කළ දෙන්න පුළුවන් නම් මොන අන්වික්ෂෙන් බල්ලත් ඔක ඔබට කරන්න හම්බෙන්නේ නැහැ මේක විද්‍යාගාරයට අරන් ගියත් පින්දුනේ දැන් ඔබට ඔක කරන්න හම්බෙන්නේ නැහැ මොකද ඔබ මොන ජල අණුව බැලුවත් ඒක ජල අණුවක්මයි ඒ නිසා අර ජල අණුවයි මේ විදුලිය තිබ්බ ජල අණුවයි අර විදුලිය තිබ්බ ජල අණුවයි කියලා ඔබට දැන් වෙන් කරන්න විදිහක් නැහැ. මොකද මේක තිබ්බ ශක්තියෙන් තමයි ඒ අයිස් කියන ස්වභාවය ඔබට විද්‍යමාන වුනේ. ශක්තිය අඩුකම නිසා නැත්නම් ශක්තිය වැඩිකම නිසා තමයි අර ජලය කියන ස්වභාවය ඔබට විද්‍යමාන වුනේ. දැන් ශක්ති දෙකේ වෙනසක් සිද්ධ වුණා. ඒක ශක්තිය මේකට ගියා. දැන් ශක්ති සමතුලිතයි. දැන් ওই වතුර ටික මේකට දැම්ම කියලා ඔබට කවදාකවත් බෑ මේ ඒකෙම තිබ්බ වතුරමයි කියලා ඔප්පු කරන්න. දැන් ඔක්කොම එකයි. එහෙනම් දැන් බලන්න පින්නේ ඔය දැන් හැංගීමක් විතරයි නේද අර ඉස්සෙල්ලා තිබ්බේ. හැබැයි සම්මුතෙන් අයිස් තිබ්බා. හැබැයි ඔබට මේ ඔබට ඒ වෙලාවේ හැඟුන්නේ නැහැ පින්නේ මේ 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 ශක්තිය නිසා මේ අයිස් විද්‍යමාන වෙන්නේ කියලා. ඔබට එහෙම එකක් හැඟුන්නේ නැහැ. ඔබට හැඟුනේ මොකද්ද? අයිස්මයි. දහමක් වඩා අමතක කරලා බලන්න. මේ දහමින් මේ දකින්න දර්ශනේ පැත්තකින් තියලා බලන්න අයිස්මයි කියලා හැඟුන්නේ නැද්ද? මේ වතුරමයි මේ අයිස්මයි. විද්‍යාවෙන් ඔබ දැනන් හිටිය ඇති මොකක්ද දැන් තව චුට්ටකින් වෙන්න යන්නේ කියලා. ඒක හරි. නමුත් ඉතින් අයිස් දිහා දැක්කම ඔබට හිතෙන මේ අයිස්මයි කියලා. හැඟීමක් එන්නේ නැහැ පිටින් හිතට මේ ශක්තියක් නිසා මේ විද්‍යමාන වෙන ස්වභාවයක් කියලා. ඒක විද්‍යාව දැනගත්තට පස්සේ හරි. ඒක මේ ඉස්කෝලේ උගන්වන ඒ විද්‍යාව. හැබැයි එක විද්‍යාවක් තියෙනවා අපිට ඉස්කෝලේ උගන්වන්නේ නැති. අන්න ඒකයි වැදගත් කාරණාව. මේ කය කියලා කියන්නේ තනිකර බෙදෙන හේතුඵල දහමක් කියලා විද්‍යාවට උගන්වනවා නෑ නෙමෙයි. ඒක විද්‍යාවට උගන්වනවා. හැබැයි උගන්වන්නේ නැති එකක් තියෙනවා. ඔබට ඔය වෙන් වුණා කියලා හැඟෙනව නේද? අන්න ඒක පින්තුනේ හේතුඵල දහම නිසා කොහොමද වෙන්නේ කියන එක මොනම විද්‍යාවකටවත් වෙන්නන්න බෑ. ශාස්ත්‍රඥ වහන්සේගේ විද්‍යාව හැරෙනකොට. ඒ විද්‍යාවට විතරයි පින්තුනේ ඒක අහුවෙන්නේ. මොකද ඒක තමයි පරම විද්‍යාව. හේතුව පින්තුනේ දුකෙන් නිදහස් වෙන්න බලන් ඉන්න සත්වයාට දුකෙන් නිදහස් වෙන්න නම් දුක හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ලෝක සත්වයා දුක කියලා කියන්නේ පින්තුනේ අර ලෞකික දුක කියලා හිතන් ඉන්න තාක්කල් සාමාන්‍ය දුක තියෙන්නේ දුකේ දුක්. ඔන්න ඔය දුකේ දුක් තමයි දුක කියලා හිතන් ඉන්න තාක්කල් පින්දින කවදාකවත් ලෝක සත්‍යයට ඕකෙම ගැලවෙන විදිහක් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ පින්දින මම හොඳයි. මං හරි ආශාවදයි. මං හරි සැපයක්. මේ මම කියලා කියන්නේ හරි සැපයක්. ආන් ඒ සැපයට තර්ජනයක් වෙන බාධාවක් වෙන දුක් එනවා මේ ලෝකෙන්. මගේ අම්මා මැරෙනවා. මට ප්‍රියංගෙන් වෙන් වෙන සිද්ධ වෙනවා. මගේ වස්තුව දේපල විනාශ වෙලා යනවා. මට අලාභ හානි සිද්ධ වෙනවා. ඔය එකකවත් මම කියන එක කියලා දුක කියලා කවුරුත් දකින්නේ නැහැ. බුදුහාඳුර පෙන්වලා දෙනකන්. ඒ හැමෝම දකින්නේ අම්මා මැලා, ප්‍රියංගෙන් වෙන් වුණා, අලාභ හානි වුණා, ඔන්න ඔය ටික තමයි දුක කියලා දකින්නේ. මොකද පෙන්වෙන්නේ අර මම කියලා හැඟෙන එක හේතුක ඵලයක් කියලා කාටවත් පේන්නේ නැහැ. ඒක කාටවත් පේන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒක එක්කෝ එදා ඉඳන් ආපු එකක් කියලා. ඒ නිසා ඒකට කිව්වා ආත්මය කියලා. බුදුහාඳුර කවදාකවත් ඕක ආත්මය කියලා කිව්වේ නැහැ. ආන් ඒ නිසා බුදුහාඳුර ඒක මං ආත්මය නෙමෙයි කියලා කිව්වා කියලා කියන්නේ නැත්තේ. දැන් මං කියන්නේ මොකද බුදුහාඳුර ඕකට හැමදාම කතා කරේ පින්නේ ජාතිය කියලා. නැත්තම් දුක කියලා. ඉතින් ජාතිය කියලා දුක කියලා උන්වහන්සේ දෙසුව එකකට මොකටද උන්වහන්සේ කියන්න ඕනේ මං ඕකට ආත්මය කියලා කිව්වේ නැත්තේ නෑ කියලා. මොකද උන්වහන්සේ කවදාද ඒකට ආත්මය කියලා කිව්වේ නැහැ. ඒ නිසා ආත්මය නෙමෙයි කියලා කිව්වෙත් නැහැ. ඒ නිසා ඔබ මේකට ආත්මය කියලා කියනද ස්වාමිනේ? නෑ මං එහෙම කියන්නේ නෑ. මේකට ආත්මය නෙමෙයි කියලා කියනවා ස්වාමිනේ? නෑ මං එහෙම කියලත් නෑ. එහෙනම් ආත්මයත් නෙමෙයි ආත්මය නෙමෙයිත් නෙමෙයිද ස්වාමිනේ? ඉතින් මං එහෙම කියලත් නෑ. ඉතින් ඔය හරිනම් ඒකෝ අහන්න බෑ ස්වාමිනේ. එහෙනම් මොකද්ද මොහොත කියන්නේ කියලා? සමහර අය තරහ වෙලා ගියා. මොඩකමට. මොකද ඒගොල්ලෝ ආයෙත් ඉන්නේ ඒගොල්ලෝ දන්න දේ හරිද කියලා බලන් යන්නේ. කවදාකවත් ගුරුවරයෙක් ඉස්සරහ ඔක් කරන්න එපා. ඔබ දන්න දේ හරිද කියලා අහන් යන්න නෙමෙයි පින්දුනේ තියෙන්නේ. ගුරුවරයන් අහන ස්වාමීනි මොකද්ද හරි? මට හරිද කියලා දැන්. ආ ඒක විතරක් ඇහුවේ නැහැ. අහන්න ඕනෙක විතරක් අහලා නැහැ. පින නැහැ. අහන්න ඕනෙක ඇහුවේ නැහැ. Taman දන්න ටික කී කී හිටියා? මේක නේද හරි? මේකද හරි? මේකද හරි? මේ ඔබ මේක කියලා දෙනවද? මේ මම මෙහෙම එකක් කියනවා. ඔබත් එහෙම එකක් කියලා දෙනවද? නැහැ මම එහෙම එකක් කියලා නැහැ. මම මෙහෙම එකක් නැහැ කියලා කියනවා. ඔබත් එහෙම එකක් නැහැ කියලා කියනවා නේද? නැහැ මම එහෙම එකක් කියන්නෙත් නැහැ. ඇහුවේ නැහැ මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේගේ වාදේ මොකක්ද? ඔන්න ඕක ඇහුවේ නැහැ. ඕක ඇහුවේ 14යි පින්දුනේ පින තියන අය. දැන් ඔබ ඇවිල්ලා හංගින්. දැන් අපි පොලිමර පෙළ ගැසලා ඔබ ඇවිල්ලා හෙවතින් ස්වාමීනි මම දන්න එකකුත් තියෙනවා. ඒකත් හරියට කියලා පොඩ්ඩක් බලන්න. දැන් ගුරුහාමර මෙතන හිටන් ඉන්නවා. ඔබ හැමතෙම දින පොලිම ඇවිල්ලා ඔබ දන්න දේ උන්වහන්සේ අහන මේක හරියද කියලා හංගන. ඔබ වහන්සේ මෙහෙම කියනවාද කියලා. ඔබ කියන 99 එකට පින්දුනේ උන්වහන්සේ කියයි නෑ මං එහෙම එකක් කියන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි නේද ගුරුවරයෙක්ගෙන් ගන්න තියෙන්නේ. දැන් අපි ඉස්කෝලේ ගිහලා පන්තියට ගිහලා මොකද කරේ? විද්‍යා පන්තියට ගිහලා ඔබ දන්න ටික ඔක්කොම ගෙදරින් අරන් ගිහලා ටීචර්කෙන් අහුවද? ටීචර් මේ මම මෙන්න මෙහෙම එකක් දන්නවා ඒක හරිද ටීචර්? මම මෙහෙම එකක් දන්නවා ටීචර්. ටීචර්ත් එහෙම එකක්ද කියන්නේ? මම මෙහෙම එකක් කියන්නේ නැහැ ටීචර්. ටීචර්ත් එහෙම එකක් කියන්නේ නැහැ නේද ටීචර්? එහෙමද ඇහුවේ? නැහැ කට පියාගෙන ටීචර්ගෙන් ටික අහන් හිටියා. ඒ ටීචර් තියෙන ටික කියලා දුන්නට පස්සේ අන්න අහනවා මට මෙන්න මෙහෙම එකක් දැන් ඔබතුමා ඔබතුමී කීපකෙන් තේරුනේ ඒක හරිද මං තේරුම් ගත්තා හරිද මිසක් මම දරන් ඉන්න එක හරිද කියලා නෙමෙයි අහන්නේ ඔබ කියලා දුන්න එක මං තේරුම් ගත්තා හරිද අන්න එතකොට ගුරුවරයා අහනවා තව උදාහරණයකට දාලා කියන්න බලන්න මේකට දාලා මෙන්න මේ ගාන හදලා පෙන්වන්න බලන්න මේ ගාන හදලා පෙන්වන්න බලන්න මෙන්න මේ උදාහරණ දාලා පෙන්වන්න බලන්න අන්න ගුරුවරයා බලනවා මේ තමන්ට තේරුණාද කියලා ගුරුවරයා කියලා දුන්න එක අන්න ඔහොමයි ගුරුවරයා ඒක අතුරු කරන්නේ නැදදා හිත මිනිස්සුන්ට පින්දනේ වැඩි හරියක් අයට ඒ පින තිබෙන්නේ නැහැ. හැබැයි අපිට කලින් පින තිබ්බ තවයි හිටියා. ඒ අය ගිහලා ওই ටික අහන් ඉඳලා ඊපස්සේ අලුතෙන් අන්තම් බුදුහාමුදුරන් ඇහුවා. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙනම් මොකද්ද කියන්නකෝ? වදයක් වෙන්නේ නැතු. ඊට බුදුහාමුදුරන් දෙසුවා. දැන් බලන්න එහෙනම් මොකක් මේ වෙන්නේ? ඔන්න ප්‍රියයි මధుරයි වුණා. තණ්හා වුණා. පෙලීම හටගත්තා. පෙලෙන දෙයම දෙන්න ඕනේද? ඕනද? නැහැ. පෙළෙන එක වගේ එකක් දුන්නා නම් ඇති. ඇතන මුකුත් දෙන්න ඕනේ නැහැ. දුන්නා කියලා හැඟුණා නම් ඇති. ඉතින් අර අම්මට පුළුවන් පිටින් පොඩි එකා අඬන එක අම්මා බලන් ඉන්න කැමති නැත්නම් අර හඳේ හාව ඉල්ලලා අඬන්නේ. අම්මට එක හාව දෙන්න පුළුවන් නැත්නම් පුතාට පොළු පාරක් දෙන්න පුළුවන්. හයි. ඊට පොඩි එකාට පිස්සු හැදෙනවා. දැන් පුතාට හිතෙනවා හාව හම්බුණා කියලා. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. ඒ කියන්නේ මනුස්සයට පිස්සුවක් හැදුවා නම් පින්දනේ හරි. දැන් අම්ම කෙනෙක් ඉන්න අපිනේ දරුවෙක් අපි දුන්න රට යන්න. ඒ අම්ම කැමති නැහැ දරුවා රට යනවට. අම්මා අඬනවා 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 අනේ පුතේ මාව දාලා එන්න එපා දාලා එන්න එපා දාලා එන්න එපා දාලා එන්න එපා කිව්වා අම්මා අඬනවා. පුතා අන්තිමට යනවා. ඒ අම්මර පිස්සු හැදෙනවා. දැන් ඒ අම්මට හිතෙනවා පුතා ඉන්නවා කියලා. දැන් පුතා ඉන්නවද? නෑ. නෑ හැබැයි අම්මා ෂෝක් එකේ ඉන්නවනේ. ඒ කියන්නේ පුතාම ඕන්නේ නෑනේ. මොකද වෙන්නේ කොහොමත් පුතා ඉන්න නිසා නෙමෙයි සතුටෙන් හිටියේ. පුතා හිටිය නැතා පුතා ඉන්නවා කියලා හැඟුණු නිසා. පුතා ඉන්නවා හැංගෙන්නේ නැහැ. දැන් අම්මා මොකද කරන්නේ? දැන් සතුටින් ඉඳීද? නෑ. දාපින් පුතා වැරදුනා කියලා. ඒ කියන්නේ වෙන දැන් අපි මෙහෙම හිතන්. ඔබට ආරංචියක් එනවා. කොහරි තවම එක බෝම්බයක් ගහලා කියලා. ඔබේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා හරි දැන් ඕක ආරංචි එනකොට අම්මට දෙලොරක් වෙනවා. දැන් අම්මා එනවා. ඊළා ආරංචි කළ බැරි නම් ඒ පාසලේ හිටපු ළමයි ඔක්කොම මැරිලා. හරි ඊට පස්සේ පොලිස් මෝචරියට අරන් ගිහිල්ලා දැන් ඔන්න මෝචරියට ගියාට පස්සේ ඒ දරුවන්ගේ මූණු බල්ල අඳුන ගන්න බෑ. ඒ නිසා අම්මටවත් එහෙම මූණු බල්ල අඳුන ගන්න බෑ. දැන් අර බොඩිය විතරයි තියෙන්නේ. කෑලි කෑලි ටික එකතු කරන් ඇවිල්ලා සීට් එකකින් වහලා තියෙනවා. දැන් ඔන්න අරන් ගිහිල්ලා පින්දිනේ පෙන්නනවා. ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා. මේ සීට් එක අයින් කළා අම්මේ මේ පුතා දැන් අම්මා මොකද කරන්නේ බදාගෙන අඬනවා ඊට පස්සේ එතන ඉන්න තව මිනිහෙක් කියනවා මේ අයිසේ ඔය වැරදි එක ඕක නෙමෙයිනේ ඔයා කීයද වෙන්නේ 10 නේද එයා ඒ නෝනාගේ 15 ඕක නෙමෙයි අනෙක් එක මන්ද කිහිලා කියන්නේ දැන් මේ මිනිහ යනකොට අර නෝනා අඬාන් ඉන්නවා වැලහින්නක් වගේ අඬාන් ඉන්නවා මොකක් ඉස්සරහද මේ අඬාන් ඉන්නේ පුතා කියලා හැංගෙන එක ඉස්සරහා හොඳට මතක තියාගන්න වෙනද මතක නෑනේ තේරුම් ගන්න පුතා ඉස්සරහ දැම්ම යඬන්නේ නෑ 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 පුතා කියලා හැංගෙන එක ගාව පුතා කියලා හැංගෙන එක ගාව සමහරට එතන පිටින් මසුත් නෑ නෑ සමහර නිකන් හිස් කොෆින් එක ගේන්නේ ගෙදර මිනි පෙට්ටිය සමහරලාට අපි තුමු නොහා විනාශයක් වෙලා අපි තුමු ලොකු බෝම්බයක් පිපිලා කෑලි කෑලි විසිරලා ගිලා හොයා ගන්නවා දැන් කෑල්ලක්වත් හොයාගන්න නැහැ හිස් මිනි පෙට්ටියක් ගේනවා ගෙදර අනේ මගේ පුතා කියලා අම්මා බදාගෙන අඬයි පින්තුනේ අම්මට හැඟුණොත් පුතා ඉන්නවා කියලා දැන් පුතා ඉන්නවද පෙට්ටියේ නැහැ දැන් අර අර මෝචරියේ ලාච්චු වැද්දර පස්සේ එතන පුතා ඉන්නවද එතනත් නැහැ වෙන එකකේ සමහර බල්ලෙක්ගේ කෑලිවෙ තියෙන්නේ ඒ ළඟ හිටිය බල්ලෙක් බෝම්බේ ගහපු වෙලාවේ ඌගේ අත් කකුල් ටික විසීලා ගිලා ඒ ටික තමයි දැන් මේ ඇහිඳන් ඇවිල්ලා තියෙන්නේ. මොකද ගත් එකනත් හිතාගත්තා. කමන්නේ මොකක් හරි දාන් යා. ඒ ඇවිල්ලා දාගත්තා. දැන් ඒ අම්මා අඬනවා මේ මගේ පුතා කියලා. දැන් පුතා වෙන්න ඕනද එන අඬන්? නෑ. අඬන්නේ පුතා නිසාද පුතා නෙමෙයි නිසාද? හැංගෙන නිසා. පුතා පුතෙක් ඉන්නවා කියලා හැංගෙන නිසා. හැංගෙන නිසා යනන්නේ. ඒ හැංගීම තියෙන පුතා ගාවද? ඒ ටේබල් එකේ දෙහැංගීම තියෙන නෑ ඒක තනිකර තියෙන පින්දනේ හිතේ ආන් ඒ නිසා තමයි රැටෙන්ඩන් කියලා කිව්වහම මේ මැඩම් සමා වෙන්න ඕනේ ඕක නෙමෙයි අර පහ කෙහා පැති තියෙන අන්න ඒක. ආ ඇත්තද? නෑ ෂෝක් එකට ඇවිදන් යනවා. ඒ යනට කියන්නේ නැත් නෑ. ගිහිල්ලා ආය අර 15 පෙන්වන්නේ. ආය මුල ඉඳන්. හරියට රිවයින්ඩ් කරලා ප්ලේ කරනවා වගේ. අර කීපු ටික තියෙන. අනේ මගේ පුතේ උඹ නේද මං කොහොමද ඉන්නේ මගේ පුතේ වරෙන් ආය මගේ පුතේ කියලා මුලින් අර කීපු ටික තියෙන. ඒ ටික ආය මුල ඉඳන් කියනවා අපි නතන්ට ගිහිල්ලා. ඇයි පුතාට ඇහුන්නේ නැහැ කලින් කීපු ටික? නේ පුතාට ඇහෙන්න එපා මේ කියන ටික නැත්නම් එන්න බෑනේ. ඒ නිසා මුලින් ඉඳන් කියනවා අපි උතනේ. දැන් කීපු ටික බලන් ගියාම්බිනේ ඒකත් නෙමෙයි. ඒ ළඟින් ගිහපු හරකෙක්. දැන් හිතන්න අැත්තනම හිතන්න පින්තනේ. ආ මේ මිතමක හරි ඕන දැන් ආයේ අර මේ දැන් අර ඇටෙන්ඩන්ට් ෆෝම් එක පුරවන්න යනවා දැන් අංක 10 නෙමෙයි 15 හරි දැන් හදාගත්තේ 15 කියලා දැන් ෆෝම් එක පුරවන්න නැද්දි ෆෝම් එකේ තියෙන පොඩි අඩුපාඩුවක් මං කිව්වේ 15 නෙමෙයි 10 හරි ආ වැරදිලානේ 15 ඉද බලන්න අයියෝ දැන් ආයේ නෝනට කියන්නේ පැ 15 නෙමෙයි 10 කියලා හ දැන් ගිල මොකද අන්න ඕනට කියන්නේ මේ අනේ සමා වෙන්න ඕනේ මිස් මේ ලොකු වැරදිල්ලක් වෙලා තියෙනවා මේ 15 නෙමෙයි මේස් කලින් හිටපු දෙන හරි කියලා. දැන් මෙච්චර ඇඬු එකක් ගාවද? දැන් වෙන එකක් ගාව නේද මේ යන්න තියෙන්නේ? එහෙනම් පුතා ඉස්සලා දැඬුවේ. නෑ ඉස්සලා. ඉස්සලා පුතා ඉස්සලා තමයි ඇඬුවේ. නමුත් ඒක නැවතුව නේද පිටින් පුතා නෙමෙයි කියලා හිතාගෙන. හ්ම්? අමු විකාරයක් නෙමෙයිද ඔය තියෙන්නේ? එහෙනම් පුතා මැරිච්ච නිසාද ඔය අඬන්නේ? නෑ පින්වතුනි. මොකද පුතා මලද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සමහර මේ අඬන ඉන්නක පුතා එනවා. අම්මේ දැන් පුතා එනවා. දැක්කද පින්තනි විකාර හැංගෙනකොට වෙන විනාශ කොච්චරද කියලා. ඒකයි කියන්නේ දුක්ඛෝ ලෝකේ පතිත්තිතා කියලා මේ තනිකර ලෝකෙම පින්තනි දුක මත රඳා පැවතලා තියෙන්නේ. ඔබ මේ හදාගත්ත ලෝකේ තනිකරම පින්තනි දුක හෙවත් ජාතිය මතයි හැදිලා තියෙන්නේ. ඔය පුතා අම්මා තාත්තා අයියා අක්කා මගේ හරකා මගේ බල්ලා මගේ පූසා මේ මම ඔය ඔක්කොම ටික තියෙන මේ තනිකර ඔබ හදාගත්ත ලෝකෙම ජාතිය හෙවත් දුක මතයි ඔබ හදාගෙන තියෙන්නේ. ආන් ඒ නිසා තමයි ජාතිය නිරුද්ධ කරන හැටි තථාගතවරුන් වහන්සේලා දේශනා කරන්නේ. මොකද ඒ ජාතිය නිරුද්ධ කරගත්ත නම් පින්තනි ඊට පස්සේ ඔබට ලෝකයක් කියලා එකක් හැදෙන්නේ නැහැ. ඔය කය ලොවන වැඩ පිළිවෙල පින්දින ඉතින් පස්සේ සිද්ධ වෙන්නේ නැහැ. ලෝකය හැදෙන්නේ නැත්නම් ඉතින් ඉතින් පස්සේ 11 මහා ගින්නක් ඔබෙන් ඔබට පහල වෙන්නේ නැහැ. මොකද ඔය 11 මහා ගින්නම පහල වෙන්නේ මක් නිසාද? ජාති නිසා. ඒ ජාති නිසා හැටගෙන ලෝකෙ නිසා. දැන් බලන්න ජාතිපත්‍ය ජරා මරණ නිපස ශෝක පරිදේව දුක්ඛ දෝමන ඔය ඔක්කොම තියෙන්නේ මේ ලෝකේ හදාගත්ත ඒවත් එක නෙමෙයිද? ඔක්කොම දිනේ හදාගත්ත ඒවත් එක නේද? තමන්ගේ සතු දේවල් විනාශ වෙලා යනවා. අකමැත්ත අයත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. කැමති නැති අයත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. කැමති අය නැති තමන්ගේ දාලා යනවා. නේද? ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියන් හා එක්වීම. දැන් මේ කය තමන්ගේ කියලා හිතාගත්තට පස්සේ මේ කය කැඩෙනකොට ඔබට රිදෙනවා නේද? ඔබට රිදෙනවා. මේ කය වායසර යනකොට ඔබට රිදෙනවා. මේ කායික වේදනාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. මානසිකව මොකද ඒකට හේතුව මෙන්න මේ ලෝකයට ඔබ හදා ගන්නවා ಜಾති හැදිච්ච ගමන් මේක මගේ කියලා හිතා ගන්නවා මොකද ඒ ಜಾති හැදුනට පස්සේ ඔබට ඕක නවත්ත ගන්න බෑ ඒකයි කියන්නේ මොනම විද්‍යා පාඩමකටත් එංගුතනේ ඔය ಜಾති හැදෙන හැටි උගන්වන්නේ නැහැ මොකද කවුරුත් ඕක දන්නේ නැහැ කය වැඩ කරන හැටි කියලා දෙයි හැබැයි කවදාකවත් ඔය හිතේ හට ගන්න හැඟීම මම ඉන්නවා කියලා දැනෙන හැඟීම හටගන්න හැටි බින්න ඔබට බුදුදහමෙන් හැරෙන වෙන කිසිම ආගමකින් දර්ශනයකින් කිසිම විද්‍යාඥයකින් අහගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන පරම සත්‍යය. ඒ සත්‍ය අවබෝධයෙන් තමයි පින්වතුනි යම් දවසක ඔබට දුක ප්‍රහාණය වෙන්නේ. ආන් ඒ දුක නිරුද්ධ වෙනකොට පින්වතුනි ඒ දුක නිසා හටගත්ත යම් දුකක් තියෙනවා නම් තියෙනවා නම් නෙමෙයි තියෙනවනේ. ඒක 11 මහා ගින්න කියලා කියන්නේ. ආන් 11 මහා ගින්නම පින්වතුනි අර මූල දුක පහ වෙලා යෑම තුල පහ වෙලා යනවා. අන්න ඒකට තමයි බුදුදහම තියෙන්නේ. දැන් බලන්න කොච්චර මිනිස්සු රැවටිලා දින්නේ පින්වතුනි මේ දුක කියලා හිතාගෙන මේ තනි කර වෙන එකක් ගැන නේද ඔය හිතන් ඉන්නේ. ආන් ඒ නිසා තමයි ඔබට තේරෙන්නේ පින්වතුනි මේ අනික් ආගම්වල දින් දුක ගැන කියනවානේ. ඉතින් මොකද්ද ඒකයි බුදුදහම අතර තියෙන වෙනස? හරියට හරිය අහන ප්‍රශ්නේ. අන්නේ ආගමිකයෙක් අන්නේ දාර්ශනිකයෙක් පිටින් ඇවිල්ලා ඔබෙන් අහයි. ඉතින් ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ මොකද්ද දේශනා කරලා තියෙන්නේ? දුකයි කියලා. මොනවාද දුක? ඉතින් අම්ම මැන්නකොට දුක. ඉතින් අපේ සාසනුන් වහන්සේ ඔබ දේශනා කළා තියෙනවා. මොකද වෙනස? එන්නේ බුදුහාඳුර දේශනා කළා නෑ අම්ම මැරෙනකොට දුක කියලා. ඒක කියන්නේ බුදුහාඳුරෝනේ. නේද? ඒ කියන්නේ බුදුහාඳුරෝ නේද? නෑ බල්ලෙක් බලනකො බල්ලෙක් මැරෙනකොට පස්සේ මේ උගේ බාම්ම මැරෙනකොට දුවනනවා. ඒ බුදුබණ අහලා නෑ. කැරුණාම දුකයි, මැරුණාම දුකයි, නැති වුණාම දුකයි, දාලා ගියාම දුකයි, වයසට ගියාම දුකයි. ඕවා කියන්නේ බුදුහාඳුරෝ නෑ. බුදුහාඳුර ලෝකෙට පහළ වුණේ පින්වතනේ ඔය ඔක්කොම දුක් ටික හටගන්න මූල දුකක් තියෙනවා. ආන් ඒ දුක තමයි මේ ජාතිය. මොකද ඒ ජාතිය හැදුනට පස්සේ ඔය ඔක්කොම වෙන්නේ කාට කියලා හිතනවද? මට කියලා හිතෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. ඔය මට කියලා හිතන එකයි ප්‍රශ්නේ. අන්නේ මට කියලා හිතන එක, මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක ඕනෝක නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවා. ඕක නවත්ත ගත්තා නම් අනික එකක්වත් ප්‍රශ්න නෙමෙයි. අන්න හරි. අන්න ඔය දුක අවබෝධ කරගන්න තමයි දහම තියෙන්නේ. ඒ නිසා ඒකම ආයතය කියන්නේ දැන් ඔන්න ඔය කියන කරුණ පින්විතනේ ඔබට තව 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 පැහැදිලි කරන්න අපි මේ සාගරය ඇතුළට යනවා පොඩ පොඩ. මේ නිකන් තමයි බොහොම උඩින් මේ අතපත ගාගෙන යන්න පින්විතනේ. තමහා ගැඹුරු හරයක් තියෙනවා. ඒව තව ඔබට තව පැහැදිලි කරලා තව තව උදාහරණ දෙදි. හැබැයි මතක තියාගන්න මම මුලින්ම කියපු කාරණා මේ දේශනාව ආරම්භේ. මොකද්ද කිව්වේ? කොතනින්ද දහම් අවබෝධය තේරුම් ගන්න ඕන ඔබේ? අන්න හරි. දස අකුසලයේ කරන්න හිතෙන්නේ නැති වෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන මිනිස්සු පින්විතනේ දස අකුසලයේ කරන්න හිතෙන්නේ නැති මිනිස්සු. දැන් අපිට මුලින් ඔබට කිව්වේ දස අකුසල් කරන්න එපා, වසලකම් අයින් කරගන්න, ඒ සුදු මිනිස්සු වෙන්න කියලානේ. පින් සුදු මිනිස්සුන්ට තමයි මේ කෝස් එක තියෙන්නේ. වෙනම කින්ද? සුදු මිනිස්සුන්ට තමයි පින්විතනේ මේ කෝස් එක තියෙන්නේ. දැන් අපිට අපිට වසල සූත්‍රය දේශනා කරන්න යන්නේ දැන්. නෑ. දැන් දේවදත්ත සූත්‍රය දේශනා කරන්න නැහැ පින්විතනේ ඔබට. හේතුව අපි විශ්වාස කරනවා මෙතනට ඇවිල්ලා ඉන්නේ සුදු මිනිස්සු කියලා. වසලකම් අතහැරපු, දහබලු වැඩ අතහැරපු, දස අකුසලයේ අතහැරපු, අනෙක්යට ගරු කරන, කවදාකවත් අනෙක්යට කරදරයක් කිරිහැරයක් නොකර ජීවත් වෙන, කවදාකවත් අනෙක්යට නිନ୍ଦා අපහාස කරන්නේ නැති, හැම වැරද්දක් දීම තමන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරගන්න පිරිසක් මෙතන ඉන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසායි ගුරුහාඳුර මෙච්චර කාලයක් පින්විතනේ මේ කෝස් එක පටන් ගත්තේ නැත්තේ. කොරෝනා තිබ්බ කාලේ පුරාවටම පින්විතනේ උන්වහන්සේ මොනවද ඔබට දෙසුවේ? සුදු වෙන්න, හොඳ වෙන්න, පින් කරගන්න. මතකද? ඔය ඔක්කොම කරේ පින්විතනේ ඔබට ප්ලැට්ෆෝම් එකක් හදලා දෙන්න. මෙන්න මේ කෝස් එක පටන් ගන්න. මොකද මේ කෝස් එකේ දිරවන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ කෝස් එක දිරවන්නේ නැහැ පින්විතනේ ඔබේ හදවත සුදු නැත්තම්. ඔබේ හද සුදු නැත්තම් මම කියන්න වෙන දේ. ඔබ මෙන්න මේක දරා ගන්න පටන් ගත්ත පින්විතනේ හදවත සුදු නැතුව ඔබ අමු මිත්‍යා දෘෂ්ටිකේ බාඩ පත් වෙනවා. පත් වෙලා පින්විතනේ ඔබ හේතුඵල වාදයෙන් අයින් වෙලා, ඒ වගේ මේ තථාගතයන් වහන්සේගේ දර්ශනයෙන් අයින් වෙලා ඔබ කුහකෙක් බවට පත් වෙනවා. මේ වෙන්න පුළුවන් දෙයක් මම මේ කියන්නේ. සුදු නැති මිනිස්සෙක් මේ ධාම ඇහුවම වෙන දේ. මොකද මෙයාට හිතෙන්න පටන් ගන්නවා අම්ම නැ, තාත්ත නැ, මේ කර්මඵල කියලා જાතියක් නැ, මේ ඔක්කොම එකයිලු, එහෙනම් කාට ගැහුවත් එකයි, කවුරු මැරුවත් එකයි. දැක්කද? මොකද එයාට පිළිදෙන්නේ අවබෝධ වෙන්නේ නැ. මේ කියන එක තේරෙනවා, හැබැයි අවබෝධ වෙන්නේ නැ. අවබෝධ වෙන්නේ නැතේයි, අවබෝධ වෙන්න නම් සුදු ගතිය තියෙන්න ඕන. ඒ නිසා තමයි ওই සුදු ගතිය හදාගන්න කියලා බොහෝ කාලයක් තිස්සේ බින්දුන් උන්වහන්සේ ඔබට මතක් කරේ. එහෙනම් මෙන්න මේ දහම ඔබට අවබෝධ වෙනවද නැද්ද කියන එකම මනින්න යන්න එපා. මේ කියන ටික ඔක්කොම තේරුණාද නැද්ද කියන එකෙන්. හරි? මේ කියන ටික ඔක්කොම තේරුණාද නැද්ද කියන එක ඔබේක මනින්න යන්න එපා. ඔබ බලන්න කොතනින්ද? දසාකසලෙන් වෙන් වෙච්ච කෙනෙක්ද කියලා ඔබ හිතෙන්නේ නැති. එහෙනම් ප්‍රාණඝාතය කරන්න ඔබට හිතෙන්න බෑ. හොරකම් කරන්න හිතෙන්න බෑ. හරි, කාමයේ වර්ධව හැසිරෙන්න හිතෙන්න බෑ පින්විතනේ. බොරු කේලම් පරස වචන හිස් වචන අනිකයා බිඳවන දේවල් කරන්න කියන්න හිතෙන්න බෑ. ඒ වගේ මණිකයාගේ දේවල් දැකලා උන්ට නොවි මට වුණා නම් ඔන්න වගේ දේවල් බින්ද හිතෙන්න බෑ. දැඩි තරහව, ද්වේෂය ඒවා හිතෙන්න බෑ. හිතන මට්ටම අඩු තමයි, අඩු වෙලා තියෙනවා. මං කියන්නේ 100%ක් හිතෙන්න බෑ කියලා. රහතන් වහන්සේනේ නම පින්දිනේ ආන් ඒවා සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. සුදු මනුස්සයෙක් විතරයි බින්ද සෝතාපන්නෙක් වෙන්නේ. සුදු මනුස්සයෙක් විතරයි සෝතාපන්නෙක් වෙන්නේ. අඟුලිමාලත් පින්දුනේ සෝතාපන්න වෙන කලින් සුදු වුණා. අර අතිපත බිම දාලා තථාගතයන් වහන්සේ ඉස්සරහා උන්වහන්සේගේ ස්වාමීනි ඔබ නැවතිලා ඉන්නේ, මම ඔබ කියනවා මේ ඔබ න දුවනකම ඔබ නැවතිලා කියලා. මම නැවතිලා ඉන්නේ මොකක්ද මේකේ තේරුම? එතන එයා අඟුලිමාල කියන්නේ කවදාකවත් නරක මිනිස්සෙක් නෙමෙයි. තමන්ගේ ගුරුවරයාගේ තියෙන ගුරුවරයා කෙරෙහි තියෙන ගෞරවයට තමයි ඔය කාර්ය කරන්න පටන් ගත්තේ. ඔය මිනි මරණ වැඩි. මිසක් එයා ද්වේෂයෙන් නෙමෙයි මැරුවේ. තේරෙනවද? ද්වේෂයෙන් නෙමෙයි මැරුවේ. කැමැත්තෙනුත් නෙමෙයි මැරුවේ. කැමැත්තෙන් නෙමෙයි. මේ කරගෙන මිනි මම මරණ ඔක්කොම එහෙම අදහසක් නෙමෙයි පිටින්නේ තිබ්බේ. අර ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. ඒ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න තමයි කර කර ගියේ. නමුත් කර්මඵල ගැන විශ්වාසයක් තිබ්බේ නැතුව ඇති. මම දන්නව නම් පිටින්නේ මිනි 1000ක් වෙනකොට පස්සේ මොකද ඊළඟට වෙන්න යන්නේ කියලා? ඒ ගැන විශ්වාසයක් තිබ්බේ නැතුව ඇති. හැබැයි අර සත්‍ය අවබෝධය ලැබනකොට කම්මාසගත සම්මාදිටියටපත් වුණා. ඒ ටික සිද්ධ වුණා ගන්නට. එහෙනම් ඔන්න ඔතනින් ඔබ තේරුම් ගන්න. ඕක තමයි වැදගත්ම කාරණා. මේ ඔක්කොම කියන්නේ පින්දුනේ එකම එක දෙයක් උදෙසා. ඔබ හදවතින් ආර්යෙක් බවට පත් කරන්න. ඔබේ දැනුම පරීක්ෂා කරන්න නෙමෙයි, ඔබ ගොඩාක් දැනුවත් කෙනෙක් බව ඔබ ගොඩාක් දැනුගත් කෙනෙක් බවට පත් කරන්නත් නෙමෙයි. මේ ඉංග්‍රීසි දේශනාවලින් මම නිතර කියන කාරණාවක් මේ පින්වතුන් දන්නවා ඇති. මේ මොකද අපි දේශනා කරන දේවල් ගොඩාක් භෞතිකවාදී අදහස් දරන් ඉන්න විදේශවල ජීවත් වෙන ගොඩක් මිනිස්සු ඒව අහනවා. ගොඩක් එයා හිතන් ඉන්නේ මේ මේක තේමී බුදුහාම කියලා කියන්නේ මේ සයන්ස් එකක්. ඒ සයන්ස් එක ඉගෙන ගත්තම අපිට පුළුවන් ඉතින් තව දෙයක් දන්නවා. හන්දර රොකට් යවන දන්නවා වගේ මේ හිතත් වැඩ කරන හැටි දන්නවා. ඉතින් දැනගත කියලා වැඩක් නැහැ තේන්න තුනේ. චිත්තස දමතෝ සාදු කරගත නැත්නම් වැඩක් නැහැ. මේ හිත දමනය කරගන්න මේ දහම තියෙන්නේ. නැත්නම් වැඩක් නැහැ. මොකද මේ ටික දරාගෙන ආයෙ මැරෙනවා. මැරෙලා මොකද වෙන්නේ? ආයෙත් උපදිනවා. ඉතින් වැඩක් තියෙනවා මේක දරාගත්ත කියලා. මැරෙන හැටි නවත්ත ගන්න විදිහ දැනගතර වැඩක් තියෙනවා දායිප දෙනවා නා. වැඩක් තියෙනවා. වැඩක් නැහැ. ඒකනේ කියන්නේ. ඒක වැඩක් නැහැ. ඒක කරන කෙනාට ඒක වැදගත්කම තියෙනවා. හරි. එහෙනම් අපි ඔබට අද පෙන්වලා දුන්න පින්වතුනේ මොකක්ද මේ ආත්මවාදී අනාත්මවාදී කියන එක එදා බුදුහාමුදුරෙන් අහන ප්‍රශ්නේ සහ ඇයි උන්වහන්සේ ඒක නැහැ කියලා කිව්වේ කියලා? මොකද උන්වහන්සේ දේශනා කරපු නැති එකක් දේශනා කරද්දි කියලා අහද්දි ඒක තේරුම් නැති කතාවක් නේ. ඒ වගේම අපි කතා කරා මේ වෙන් කරන ස්වභාවය ගැන. ඒකම ඔබට පෙන්වලා දුන්නේ. දැන් ඔබට මේක වෙන් කරගන්න බැරි බව හොඳටම පැහැදිලි නේද? මේ ඔක්කොම එකයි. හැබැයි ඔබට වෙනස්කම් පේන්න තියෙනවා විටෙන් විටේ. ඔය ඔබයි එහා පැත්තේ ඉන්න කයයි වෙනස්. වෙනස්කම් තියෙන පින්වතුනේ. ඕකට එකතු වෙච්ච ශක්තිය සහ ඔය තියෙන ප්‍රමාණය නිසා. ඔය ද්‍රව්‍ය වල ප්‍රමාණය නිසා. ඔන්න ඔය දෙක එකතු වෙන සතම ඔබට ඔය වෙනස්කම් විද්‍යමාන වෙන්නේ. හිත ඇතුලේ ජාතිය හට ගන්නකොට ඔබට ඔය සත්‍ය තේරෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ මේ මං, මේ කය, මේ මං, මේ අරය, මේ හවල ඔන්න විදිහට හිතෙනවා. ඒ හිතරන මොකද වෙන්නේ පින්විතනේ? ඒ කයවල වලට වෙන දේවල් ඔබට වෙන දේවල් කියලා හිතලා ඔබට දුක හට ගන්නවා. ඒ දුක හට ගන්නකොට ඒ පීඩාව හට ගන්නකොට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න ඔබ දස අකුසලයේ කරනවා. අන්න එහෙම තමයි මේ ಜಾති හට ගන්නකොට පින්විතනේ දස අකුසලයේ කරා පාර යන්නේ. පැහැදිලිද කතා කරගත්ත ටික? හොඳයි. පොඩි මතක් කිරීමක් තියෙනවා අවසන් කරන්න කලින්. දැන් අපි පින්දපාත චාරිකාවේ යෙදෙන්න අපි පුළුවන් තරම් කාලය ඉතුරු කර ගන්න ඕනේ පින්විතනේ. නැත්නම් ස්වාමීන් වහන්සේට ඒ පැත්තෙන් දානේ වළඳන වෙලාව අඩු වෙනවා. අපේ ඉංග්‍රීසි දේශනාවට සම්බන්ධ වෙන පින්විතුන් මෙතන ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ දේශනාව අවසන් කරාට පස්සේ ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරගන්න අට පිරිකර ආදිවාසීන් පූජා කරගන්න එතන සූදානම් කරගෙන ඉන්නාන් දේශනා ඉංග්‍රීසි දේශනාවෙන් පස්සේ ගෙදර යනවා නම් කවුරු ඒ කියන්නේ හවස වැඩසටහනට ඉන්නේ නැත්නම් ඔබ ඒක එතන කරාට කමක් නැහැ. නැත්නම් ඔබ ඒ පූජා කරගන්න බලාපොරොත්තු වෙන පිරිකර අද හවස වෙනකම්ම ඔබ ඉන්නවනම් ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාව පහු වෙනකම් ඉන්නවනම් ආන් ඒ වෙලාවට පූජා කරගත්තට වරදක් නැහැ. මොකද ඒකට හේතුව එතකොට අපිට ඉංග්‍රීසි දේශනාව ඔබට පිරිකර පූජා කරගන්න වෙලාව තියලා අවසන් කරන්න ඕනේ නැහැ. එතකොට ඔබට තව විනාඩි 10ක් 15ක් හරි පින්වතුනේ ඔබට මේක තේරුම් කරලා දෙන්න වෙලාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන්. නැත්නම් අපිට ඒකට වෙලාව තියනොත් නැත්නම් මොකද ඔබ මේ මෙතනට එන්න බෑනේ. දාන බෙදා ගන්න එපායි ස්වාමීන් වහන්සේලා පින්දපාතේ වඩින්න කලින්. නේද? එතකොට අන්තිමට ඔබට අවස්ථාව හම්බුනොත් එන්න ඒකත් අපිට හිතට හරිනේ. අනික ඔක්කොරම අවස්ථාව හම්බුණා ඔබ ටිකක් වැඩිපුර දහම අහන්න එතනට ආපු නිසා ඔබට ඒ අවස්ථාව අහිමි වුණා. ඉතින් අපි කැමති නැහැ එහෙම වෙනවට. ඒ නිසා අපිට කියලා තියෙන 11යි කාල වෙද්දි ඉංග්‍රීසි දේශනාවට සම්බන්ධ වෙන පින්වතුන්ටත් ධර්මශාලාව වෙතට එන්න විදිහට එතන වැඩ කටයුතු අවසන් කරන්න කියලා. ඉතින් අපි ඒක එහෙම කරමු. මම යෝජනා කරනවා මොන හරි ඔබ එතනට පිරිකර පූජා කරන බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒක එතනට කරන්න අවශ්‍ය නැහැ. හවස ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාව ඉවරුනාට පස්සේ ඔබ ඒ පූජාවන් කරගන්න. මොකද කොහොමද කෙනෙක් වරමුණු කරගෙන කරන පූජාව නෙමෙයි පිඳින අපි ශාසනය කරන්නේ මහා සංඝරත්නය උදෙසා. මහා සංඝරත්නයේ ගුණය තමයි පිඳින ඔබ හැමතැනකම දකින්න ඕනේ. මේ මගේ හොඳක් නෙමෙයි මේ තියෙන්නේ. මහා සංඝය මගෙන් අයින් කළ බෑ මම මෙච්චර හොඳයිද කියලා. ඔබ ළඟටවත් වෙන්නේ නැහැ. සංඝ ගුණ ටික මගෙන් අයින් කළ බෑ. මේ හිතෙන් සංඝ ගුණ අයින් කළ බෑ. ආහුනෙය පාහුනෙය දක්කිනෙය අංජලි කරණීය ඔන්න අයින් කළ බලන්න පිංගතේ මොනවද ඉතුරුන්නේ? අමුමමු තිරිසනෙක්. හවුද නැද්ද? එහෙනම් ඔබ වඳින්න ඕනේ මටද නැත්නම් ගුණයටද? ගුණයට. ඒකයි අන්න ගුණය හිතේ තියාගෙන ඉඳි ගුණයට වන්දනා කරන්න. මොකද ඔබ ගුණයට වන්දනා කරද්දී ඔබ ඒ ගුණය නමස්කාර කරද්දී ඒ ගුණයට ඔබපත් වෙනවා. ඔබ ඔය අන්ධබව වැය කළාපත් වෙන්න පිළිදී ආන් ඒ ගුණයට. ඒක ඔබ ඒකට වන්දනා කරන්න. ඒතරේ ඒ ගුණයට ඔබපත් වෙනවා. ඒක නේද අපි කරගන්න ඕනේ. අන්තිමන බුදු බව හේවත් අරිහත් බව කියලා කියන්නේ පින්වතනි සූවිසි මහා ගුණය. අපේ හිත්වල එකතු කරගත්තාම අන්නේ අවස්ථාව. මිසක් ඔබ තව කෙනෙක් ඔබ අරිහත් කුණ වහන්සේ බවට පත් වෙන එක නෙමෙයි ඔබ අරිහත් වෙයි කියලා කියන්නේ. ඔබ යම් ಗುಣ ටිකක් තියෙනවා පිළි ආර්ය ගුණේ ආන්නේ ගුණේ හිතේ දරා ගත්තම ඔබ අරිහත් ඵලයේ සිද්ධ වෙන්නේ. මිසක් ඔබ සාරිපුත්තන් වහන්සේ වගේ වෙන එකට නෙමෙයි. ඔබට සාරිපුත්තන් වහන්සේ වෙන්න බෑ කවදාකවත්. ඒ උන්වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ දරන නිසා නෙමෙයි. ඔබට තව කෙනෙක් වෙන්න බෑ. ඔබ කොහොමත් කෙනෙක් නෙමෙයි නිසා. නේද? එක්කෙනෙක් නනේ තව කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කෙනෙක් නෙමෙයි. ඔය හිතක් තියෙන, ඔය හිතට ಗುಣය එකතු කරගන්න තියෙන. ආන් ඒ නිසා අපි මේ පැත්තෙන් වෙලා විතුරු කරගමු. එතකොට ඔබට පුළුවන් තව විනාඩි 5ක් 10ක් හරි මේ දේශනාව සම්බන්ධලා කටයුතු කරගන්න. ඒ වගේම ඔබ ස්වාමිනාසල පින්දපාතේ වඩින වෙලාවට පින්විතනි අසුන් වලින් නැගිටින්න අවශ්‍ය නැහැ. මම දන්නවා ඔබේ හිතේ නැගෙන ගරුත්වය ඔබ ඒක කරන්නේ සාදු සාදු. නමුත් ඔබ හිතින් ඔබ හිතින් නැගිටින්. හිතින් නැගිටලා වාඩිලා ඉන්න. එතකොට නැත්තම් නැගිටින්න යන වෙලාවක පින්විතනි දාන භාජනයේ බිම වැල්ුණොත් ඉදස ඉඳුල් වැටෙනවා, කූඹියනවා, අස්පස් කරන්න ඕනේ. එතකොට කරදර වැඩිනේ නේද? එහෙම කරගන්න නැතුව වාඩි වෙන්න, හිතින් නැගිටින්න. උන්වහන්සේ හිත උඩින් හිස උඩින් දරාගත්තත් කමක් නැහැ පින්දින හිතින් කළා. ඔබ බොහොම ගෞරවයෙන් ඔබේ දානේ පූජා කරගන්න. ඒ වගේම පින්දින පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අත හොදගත්තට පස්සේ නේද? විශේෂයෙන් ඔබ දානේ බෙදෙන ඒක නිසා අත හොදගත්තට පස්සේ ඒ අතින් වෙන දේවල් කරන්න යන්න එපා. පුළුවන් තරම්. නහය කහනේවයි, උළු කහනේවයි නේද? කීලි ගහනේවයි නේද? ඒ එතකොට ආයේ අත හොදන්න වෙනවනේ නේද? ඒකයි ඔබ දෙන දේ පින්තුනේ උත්කෘෂ්ඨ විදිහට දෙන්න. උත්කෘෂ්ඨ විදිහට දෙන්න. ඒ නිසා ඒ හැම දෙයක් ගැනම ඔබ හිතන්න. අන්න එතකොට අපිට පුළුවන් බොහෝ කාලයක් මේ කටයුතු කරගෙන යන්න. දිගටම ඔබට අවස්ථාව දීලා හිතන්නකෝ ස්වාමීන් වහන්සලා ගෙන් භාගයක් අසනීපුනොත් එහෙම පින්තුනේ නේද? එතකොට අපිට සිද්ධ වෙනනේ යම් කාලයකට හරි ඒක පොඩ්ඩක් නවත්තන්න. එහෙම නැත්නම් ඉතුරු සාමින් මොකද ඊළඟ ශ්‍රී ලංකා සාමින් වහන්සේ ටික අසනේ පේනවද? අන්තිමන උන්වහන්සේ අසනේ පුණත් එම් බෙහෙත් වල වීදම් කරන්න වෙන්නේ කාටමද? නේද? ඉතින් එහෙම ඕනේ නැහනේ. ඒ අපි හරි කැමති වෙන්නේ නිරෝගීව ඉන්න. මොකද එහෙම වුණොත් අපිට පුළුවන් හැමදාම එළ මේ දේශනාව කරන්න. අපිට පුළුවන් හැමදාම ඔබට වැඩසටහන් කරන්න. ඒ නිසා අපේ නිරෝගී බව ඔබ රැකලා දෙන්න. අපේ නිවන කරගන්නත්, ඔබේ නිවන කරගන්නත්. එහෙම හොඳයි නේද? දැනට ගියත් වෙනතුනේ අපි එතනින් පිටත් වෙලා යද්දී ඒ තිබ්බ තැන පුළුවන් නම් අපි යනකොට තියෙන විදිහටත් වඩා හොඳට තියලා යන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අඩුතරමේ ඒ තිබ්බ විදිහට අපි තියලා යන්න ඕනේ. අපි කවදාකවත් අපි පිටත් වෙන තැනකින් ඒ තිබ්බ විදිහටත් වඩා පහත් මට්ටමකින් නම් ඒ තැන තියෙන අපි එතනින් පිට වෙලා යද්දී එතන ඉන්න මිනිසුන් හිතනවා නොදකින් ඕක නාව නම් ඊට වඩා හොඳයි කියලා. නේද? ඒ අපේ ජීවිතයට අපි ගන්න ඕන සුදු ගති වලින් කොටස් වේවා. මං අම්මගේ බඩෙන් එනකොට ඕවා දැනන් හිටියේ නෑ. ඕවා මගේ දෙමාපිය මගේ ගුරුවරු මට කියලා දුන්න දේවල්. මං ඔබට ආදර්ශයක් වෙන්නත් එක්ක තමයි මේ ඒ ටික කරන්නේ. එයාගේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා කියන්නේ. ඒකත් මගේ ගුණයක් එහෙම නෙමෙයි. මොන ගුණයක්? සංඝ ගුණය. එළවන් සන්න. හරි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා කරලා නදර වැඩසටහන අවසන් කරමු. හොඳයි පින්වතුනි එහෙමනම් සියලු දෙනාම සිහිපත් කරගමු. අද දවසේන පටන් මේ මොහොත දක්වා සද්ධර්මය ශ්‍රවණය කළ සද්ධර්මය දේශනා කරවගෙන දහම් මනසිකාරයේදීලා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු නිරිලා ත්‍රිවිධ රත්නයේ සූවිසි අනන්ත මහා ගුණය සිහිපත් කරගෙන ඒ වගේම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට දෙවිවරුන්ට මළගිය ඥාතීන්ට ඉතාමත් හෘදයාංගම කමින් යුක්තව මහා මෙත්තා සාගතින් චේතනාවෙන් යුක්තව මෙම ස්ථානවලට ආරාධනා කර කියාගෙන එයටත් මේ නිවන කරගන්න හේතු ප්‍රශ්නය සකසා දීලා මෙනගා කියාගත් අව අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ සිල් දෙනාටම මේ අත්භවය තුලදීම ශ්‍රී සම්බුදු සාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරමු. ඔබ සිල් දෙනාටම පෙරවන් සරණයි.